විජිත හෙරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ පළත් සභා පළත්පාලන අමාත්‍යංශ තුන විවාදයට ගන්න අවස්ථාවේදී විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පිළිබඳව කරුණු කිහිපයක් අවධාරණය කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා අපේ රට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. ඒ යුද්ධයට මුහුණ දීමට බලපාපු ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. ආර්ථිකමය විෂමතාවයන් මෙහි පතුලේ තියෙන ප්‍රධානතම ලක්ෂණ. ඒ විතරක් නෙමෙයි, භාෂාමය ප්‍රශ්නය ඉතා ගැඹුරින් බලපාපු ප්‍රශ්නයක්. එනිසා තමයි යුද්ධයේ අවසන් කාලෙදී උගත් පාඩම් හා සංහිඳියා පිළිබඳ කොමිසම ඒ අතීතයේ වෙච්ච වැරදීම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාවේ තියෙන සියලු කරුණු පිළිගත්තේ නැතත් එහි තියෙන යම් යම් කරුණු අපි අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන්ම ඇයි මෙවැනි යුද්ධයක් ඇති වුණේ, මේ යුද්ධය ඇතිවෙන්න බලපාපු මූලික හේතු මොනවාද කියන එක එහි යම් පමණකින් අඩංගු වෙලා තිබුණා. භාෂා ප්‍රශ්නය කියන එක අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල බෙදී වෙන් වී යාමට බලපාපු ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. අදත් ලෝකයේ රටවල් වෙන් වෙන්න උත්සාහ කරන්නේ මේ භාෂා ප්‍රශ්නයත් එක්ක. ඉතින් අපේ රටේ භාෂා ප්‍රශ්නේ විසඳීම සඳහා බොහෝ පියවර සාධනීය පියවර ගත හැකිව තිබුණා, ගත යුතුව තිබුණා. නමුත් කනගාටුවට කාරණාව අවාසනාවකට අවුරුදු 70ක් පාලනය කරපු මේ දෙගොල්ලම මේ භාෂා ප්‍රශ්නේ විසඳීම සඳහා අවම ක්‍රියාමාර්ගවත් අරගෙන නැහැ. එහිදී ප්‍රධාන කාර්යභාරයක් ඇත්තටම ගත්තොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැවරෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ත්‍රිභාෂා ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම. එය රටේ ජාතික සංහිඳියාව ඇති කරන්න, රටේ ජාතික සමගිය ඇති කරන්න ඉතාමත්ම වැදගත් සාධකයක්. ඒ අර්ථයෙන් ගත්තොත් මෙය පරිපාලනමය කටයුත්තකට සීමා කළ යුතු නැහැ. මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තවත් එක විෂය විදියට සැලකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක රටේ පොදු ජාතික ප්‍රශ්නයක්, ජාතික ගැටලුව විසඳීම සඳහා වෙච්ච ප්‍රවේශයක්. අන්නේ බරින් ඒ අවධානයෙන් යුක්තව මේ ගැටලුව වහා විසඳිය යුතුව තියෙනවා. ගරු කතානායකතුමනි, ඒ සඳහා තියෙන මූලික දේ තමයි ත්‍රිභාෂික ඒ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගවීම. පහුගිය කාලේ විවිධ පොරොන්දු දුන්නා, විවිධ ප්‍රතිපත්ති හැදුවා, දස අවුරුදු වැඩපිළිවෙල හැදුවා. 2012-2021 දස අවුරුදු වැඩපිළිවෙල කියලා එකක් හැදුවා. එහි නිශ්චිතව සඳහන් වුණා ත්‍රිභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනෝ, ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා, ඒ සඳහා වෙච්ච ක්‍රමවේදයන් සකස් කරනවා කියලා. ඔබතුමන්ලාගේ පැත්තෙනුත් පහුගිය කාලේ විවිධ පොරොන්දු දුන්නා. නමුත් අද වෙනකොටත් මේ මූලික ප්‍රශ්නය විසඳීම සඳහා ඒ අවශ්‍ය කරන ආරම්භක ප්‍රවේශවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කනගාටුට කරනුයි කියන්න කනගාටුයි. ඒ පියවර අරගෙන නැහැ. විශේෂයෙන්ම ගරු ඇමතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ යටතේ රාජ්‍ය භාෂා පරිවර්තක සේවය. රාජ්‍ය භාෂා පරිවර්තක සේවය නියමානුකූල කිරීම සඳහා ඇත්තටම ගත්තොත් අදත් හරි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. 2006 චක්‍රලේඛයේ ඊට කලින් පැවතිච්ච තත්ත්වයක් ඒ භාෂා පරිවර්තකයන්ට නැති වුණා. ඇත්තටම ගත්තොත් 2006 චක්‍රලේඛයේ ඒ භාෂා පරිවර්තකයන්ගේ තිබිච්ච අයිතිවාසිකම් ප්‍රමාණයක් කප්පාදුවට ලක් වුණා. ඒත් අද අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි
අමතුමනි, ඒ සම්බන්ධව ද අපි ඉවර අරන් තියෙනවා. ඉතා ඉක්මනින් මං හිතන්නේ ඒගොල්ලන්ගේ වැටුප තලයේ පිහිටීමටත් අනිත් දේවල් කරන්නත් අපි කටයුතු කරලා තිනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිනවා. කැබිනට් අනුමැතිය ඉතා ඉක්මනින් ලැබේ.
මම එතෙන්ට එන්නම්. ගරු ඇමතුමනි, ඔබතුමා ප්‍රවේශය හොඳයි, ඔබතුමාගේ පැහැදිලි කිරීම හොඳයි. ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙන බවත් මං දැක්කා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් අවසාන තීන්දුව වෙලා තිබුණේ කැබිනට් අනුකමිටුවක් පත් කරන්න. අනුකමිටුවක් පත් කරලා තිබුණා. අනුකමිටුව ඊට පස්සේ යෝජනා කරලා තියෙනවා මෙය ලබා දීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඔබතුමාගෙන් දැනගන්න කැමති, ඔබතුමාලගේ පැත්තෙන් ඒ සඳහා වෙච්ච විකල්ප යෝජනා ඉදිරිපත් කරාද? මොනවද ඒ විකල්ප යෝජනා?
අවශ්‍ය විකල්ප යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාටමයි කතාවේදී මම ඒක පැහැදිලි කරන්නේ.
හරි. දැනටමත් ඇත්තරම ගත්තොත් මම කියාගෙන ආවේ භාෂා පරිවර්තකයන්ගේ ලොකු හිඟයක් තියෙනවා. සියලු අමාත්‍යංශවල මේ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන්ගේ දැඩි හිඟයක් තියෙනවා. හැම අමාත්‍යංශයකටම ගියොත් හැම නිලධාරියෙක්ම කියන්නේ පරිවර්තනය කරන්න ඒ පරිවර්තකයෝ නැහැ කියලා. ඇත්තටම ගත්තොත් බලාගෙන ගියාම අමාත්‍යංශවල එවැනි පරිවර්තකයෝ නැහැ තමයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිවර්තකයෝ හිඟකම ඇත්ත හිඟකමක්ද නැත්නම් මවපු කෘතිමව ඇති කරපු හිඟකම. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි නම් දකින්නේ මේක ඇති කරපු හිඟයක්.
තමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කරන්නේ සම්පූර්ණ සත්‍ය. මම දන්නවා මේ උතුරෙත් නැගෙනහිරත් වැඩ කරන නිසා අපි පාර්ලිමේන්තුවත් අපේ ගරු කතානායකතුමාත් අපේ කොමිෂන් සභාවත් එකතු වෙලා තීරණයක් ගත්තොත් මේ දෙමළ පරිවර්තකයන්ගේ සාමාන්‍ය පෙළද බලන්නේ පරිවර්තනයද බලන්නේ කියලා තැනකටවත් අවුරුදු 5කට 10කට ගියොත් මේ ද්‍රවිඩ ප්‍රශ්නේ ද්‍රවිඩ භාෂාව කතා කිරීමේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. නැත්නම් ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත කිසිසේත්ම නැත්නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ
නැහැ. ගරු එමුතුවා ඇත්තට ප්‍රශ්නේ තියෙන්නේ මේ පරිවර්තකයන් බඳවා ගැනීමේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඕලෙවල්ද ඒලෙවල්ද කියන ප්‍රශ්න නෙමෙයි. දැනට ගත්තොත් යාපනයේ විශ්වවිද්‍යාලේ, කැලණිය විශ්වවිද්‍යාලේ, සබරගමු විශ්වවිද්‍යාලේ භාෂා පරිවර්තන උපාධිධාරීන් බිහි වෙනවා. අවුරුද්දකට 70ක් සබරගමුවෙන් එළියට එනවා. උසස් අධ්‍යාපන ඇමතුම දන්නවා ඇති. හැබැයි මේ 70 රාජ්‍ය සේවයේ පරිවර්තක සේවයට බඳව ගන්න අපි මොකක්ද දෙන වැඩපිළිවෙල? බඳව ගන්නෑ. මේ 70ක් දානවා අර පොදු උපාධිධාරී කැටගරියට. එතකොට 30,000ක් 40,000ක් වෙන රැකියා විරහිත උපාධිධාරී ගොඩේ මේ භාෂා පරිවර්තක උපාධිධාරීන් ඉන්නවා. එතකොට අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ ජාතික ඒකාබද්ධතා හෝ සංවාද අමාත්‍යාංශයට හෝ කවර හෝ අමාත්‍යාංශයකට වැඩපිළිවෙලක් නැහැ. හැම අවුරුද්දකම උපාධිය අරගෙන එළියට එන මේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ව බඳව ගන්න. ඇත්තරම ගත්තොත් ඕලෙවල් ඒලෙවලින් ගන්න ඕනේ නැහැ. උපාධිධාරීන් ඉන්නවා. උපාධිධාරීන් බඳව ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒක වෙනම විශේෂයක් සලකලා බඳව ගන්න. එතෙන්දී පොදු උපාධිධාරීන් බඳව ගැනීමේ පටිපාටිට යන්න ගියොත් අපේ මේ රටක් විදිහට මුහුණ දීලා තියෙන භාෂා ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න බැහැ. අපි කොච්චර කතා කරත් ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ගැන මේ පුංචි දේවල්. අවුරුද්දකට සබරගමු විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන පිට වෙන 70 බඳව ගන්න. කැලණි විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, විශේෂයෙන්ම දෙමළ සිංහල දෙමළ පරිවර්තකයෝ. ඉතින් මේ සඳහා උපාධි තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ දැන් ඉන්නවා. අවුරුදු ගානක් තිස්සේ එයට රස්සා නැතු ඉන්නේ. එයයි බඳව ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් භාෂා පරිවර්තනය කියන්නේ
අර 6/2690 වැටුප් ප්‍රශ්නයක් වැටුප් පරිමාණයෙන් අඩු කරලා තියෙන එක තමයි එන්නේ නැත්තේ මේකට. දැන් මම හිතන්නේ අපි ඒක කැබිනට් පත්‍රිකාව මගින් ඒක මම හිතන්නේ ඒක නිවැරදි කරලා ඒ අයට ආකර්ෂණීය වැටුප් පරිමාණයක් දෙන්න අපි
අවශ්‍ය කරනවා. නෑ ඔබතුමා දැන් ඔය උත්තරේ ඔබතුමාගේ පැත්තෙන් දෙන පළවෙනි වතාව වෙන්නේ නැති මට. හැබැයි ආණ්ඩුවක් විදිහට මේක පළවෙනි වතාව නෙමෙයි. ඔබතුමාලා විපක්ෂයේ ඉඳද්දී පැල්මඩුල්ලේ ගරු මන්ත්‍රීතුමා දිනේෂ් ගංකන්ද මන්ත්‍රීතුමා 2014 නොවැම්බර් මාසේ මේ පාර්ලිමේන්තුවටම කල්තබිම යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ කල්තබිම යෝජනාව ඉදිරිපත් කරද්දී එතකොට පිළිතුරු දෙන්නේ විජයනන්ද දානායක නියෝජ්‍ය ඇමතිතුමා, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිවරයා විදිහට දෙතුමා කියනවා දැන් ඔක්කොම සකස් කරලා තියෙන්නේ, දැන් ඒ අවශ්‍ය කරන සේවා ව්‍යවස්ථාවත් හදලා තියෙන්නේ, කැබිනට් එකටත් ඉදිරිපත් කරලා තියෙන්නේ, අනුමත කරන්න තව දවස් කීපයක් යන්නේ, අපි වැටුප් කොමිසමෙන් ඒ අනුමැතිය ලැබිච්ච ගමන් ක්‍රියාවට නගනවා කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ හිටපු දුනේෂ් ගංකන්ද මහත්මයා තමන්ගේ කතාවේ අන්තිමට කියනවා මේ 2014 නොවැම්බර්වල ඉදිරියේදී ඉතාම කෙටි කලකින් පිහිටවන ඔබතුමන්ලා ඒ වගකීම ඉටු කරන්නේ නැත්නම් ඉදිරියේදී ඉතාම කෙටි කලකින් පිහිටවන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම නිලධාරීන්ට තමුන්නාන්සලා අහිමි කළ සේවා තත්ත්වය නැවත ලබා දීමට අපි කටයුතු කරන බව කියමින් මානිහඬ වෙනවා. ඒ 2014 නොවැම්බර් මාසේ. දැන් ඔබතුමා කියන්නේ 2017 දෙසැම්බර් මාසේ. අවුරුදු 3ක් වෙලා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තව දුරටත් දිග්ගැහිමින් තියෙන්නේ. ඔබතුමාගේ වචනේ විශ්වාස කරන්න පුළුවන්. හැබැයි භාවිතාවෙන් ඔප්පු කරන්න. අවුරුදු 3ක් ගිහිල්ලත් තවම බැරි වුණා. එතකොට මේ 2014 නොවැම්බර් වෙනකොට දහනායක ඇමතිවරයා කියන්නේ සේවා ව්‍යවස්ථාව හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ කැබිනට් එකනුත් අනුමත කරලා වැටුප් කොමිසමෙන් අනුමත කරගන්න විතරයි කියලා. එතකොට 2014 නොවැම්බර් මාසේ මේ පාර්ලිමේන්තුවට දීපු උත්තරේ අවුරුදු 3ක් ගත වෙලා අදත් අලුත් ආණ්ඩුවකුත් ඇවිල්ලා තවමත් වෙනස් වෙලා නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි කොහොමද ඔබතුමාගේ ඔබතුමා පිළිබඳ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩුවක් විදිහට ඔබතුමාලා දෙන උත්තරේ පිළිගන්න. අපි කොහොමද රජයේ සේවකයන්ට විශේෂයෙන්ම මේ භාෂා පරිවර්තකයන්ට කියන්නේ? බය වෙන්න එපා, සහතිකයක් දෙනවා, දැන් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. එහෙම කියන්න තරම් විශ්වාසයක් ඇති කරලා නැහැ. ඇයි? මේ සේවා ව්‍යවස්ථාව අවුරුදු 25ක් තිස්සේ හදලා නැහැ. 2006 චක්‍රලේඛනයට අනුව ඇත්තටම ගත්තොත් වෙච්ච බලවත්ම අසාධාරණේ අවුරුදු ගණනාවක් තිස්සේ දැන් මේ අයට උසස් වීමක් නැහැ. 92න් පස්සේ භාෂා පරිවර්තකයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා වෙච්ච විභාගයේ පවත්තලා නැහැ ගරු කතානායකතුමනි. අවුරුදු 25ක් වෙන. ඒතර අවුරුදු 25ක් තිස්සේ මේ විභාගේ නැති වුණාම මේ සේවයට බැඳිච්ච අයවත් මේකේ ඉන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ අය ගොඩක් විදේශ රැකියාවලට යනවා. තානාපති කාර්යාලවල භාෂා පරිවර්තන සේවයට යනවා. ලොකු වැටුපක් ගන්න පුළුවන්. වැඩි වරප්‍රසාද ගන්න පුළුවන්. ඒතර අපේ රාජ්‍ය සේවයේ ඕනම රාජ්‍ය සේවකයෙකුට තමන්ගේ සේවාව තෘප්තිමත්ව කරන්න නම් ඒ අයට උසස් වීමේ පටිපාටියක් හැදෙන්න ඕනේ. එහෙම නැති වුණොත් සේවය රැඳෙන්නේ නැහැ. ඒ නිසා මේ සේවා ව්‍යවස්ථාව නැතිකම අද බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් භාෂා පරිවර්තකයෝ බඳව ගැනීම විභාගේ ඒක පවත්වන්නෙත් නැහැ. දැන් අවුරුදු කීයකටද දැන් පැවැත්වුවත් අන්තිමට මේ විභාගයේ මේ උසස් වීම විභාගයේ පැවැත්වුවේ 1999. 99 පවත්වන්නේ ඊට අවුරුදු 8කට කලින්. ඒ කියන්නේ ඒ සේවාවේ අවුරුදු 8ක් ගියාට පස්සේ තමයි උසස් වීමට යන්න පුළුවන්. සේවා පළපුරුදු අවුරුදු 8ක් තියෙනවා. දැන් 92 සහ 92කට කලින් බැඳිච්ච අයට පමණයි 99 තිබිච්ච විභාගයට පෙනී සිටින්න පුළුවන් වුණේ. ඉතින් 99න් පස්සේ අද වෙනකන් විභාගයක් නැහැ. ඉතින් මේ විභාගේ පවත්වන්න ආණ්ඩුවක් විදිහට තවමත් අසමත් නම් අපි කොහොමද ත්‍රිභාෂා ප්‍රතිපත්තිය යථාර්ථයක් කරන්නේ? කරන්න බෑ. ඒ නිසා මෙතන තියෙන පුංචි ප්‍රශ්නයක්. මේක පරිපාලනමය ගැටලුවක්. ඒ පරිපාලනමය ගැටලුව නිසා රටේ ලොකු ව්‍යසනයක් ඇති වෙනවා. ලොකු ප්‍රශ්නයක් මතුවේ. ජාතික සංවාද අමාත්‍යාංශයෙන් බැලුවම මනෝගණේශ නැමැතුමන් ඇහුවම භාෂා පරිවර්තකෝ ඒ අමාත්‍යාංශෙත් දෙන්නයි තුන්දෙනා ඉන්නේ කියලා කිව්වා. කලින් වාසුදේව නානායක්කාර ඇමතුමා ඉන්න කාලේ 300ක් බඳවගෙන තියෙනවා අන්තිම කාලේ. හැබැයි ඒ 300ටම කතා කරන්න පුළුවන් සිංහල භාෂාව විතරයි. භාෂා පරිවර්තනය කරන්න බෑ. දේශපාලන පත්වීම. ඉතින් ඒ දේශපාලන පත්වීමම තවදුරටත් අරගෙන යනවා සහ අදටත් ක්‍රියාත්මක වෙනවා. මං ඒවත් පස්සේ කියන්නම්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මෙතන මේක මේ සරල පරිපාලන ගැටලුවක් නෙමෙයි. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විෂයට එහා ගිහිල්ලා ආණ්ඩුවේ ජාතික වැදගත්කමකින් යුක්ත රටේ ප්‍රමුඛතාවයේ දෙන ප්‍රශ්නයක් විදිහට සලකලා මේ ප්‍රශ්නෙට වහාම මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි මේ කරන්නේ. මොකද මේක අවුරුදු ගාණක් තිස්සේ දිග ගැසිලා තියෙනවා. මේ භාෂා පරිවර්තකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්, උසස් වීම පිළිබඳ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ඔවුන්ගේ කාර්යාලයේ ඒ සේවා පහසුකම් ලබා දීමේ ප්‍රශ්නයක් තරමට ලඝු නැහැ. මොකද මේ පිළිබඳව ගරු කතානායකතුමනි, භාෂා ප්‍රශ්නය පිළිබඳ වැඩියෙන් අධ්‍යක්ෂීම් තියෙන කැනඩාවේ ආධාර මත මේ විශේෂ සමීක්ෂණයක් පැවැත්වුවා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ මහාචාර්යතුමා ඇතුළු මහාචාර්ය ප්‍රේමකුමාරද සිල්වා, මහාචාර්ය ධම්මික වනසිංහ, නාමල් වීරසේන මේ කණ්ඩායම ඇතුළු රිසර්ච් එකක් තිබ්බා. මේ රිසර්ච් එකෙන් හඳුනාගත්ත මූලික කරුණු කීපයක් තියෙනවා. අවසානයේ නිර්දේශ කරපු නිර්දේශ කීපයක් තියෙනවා. රටේ භාෂා ප්‍රශ්නේ විසඳීම සඳහා එතුමන්ලා මේ ඉදිරිපත් කරපු නිර්දේශ තවම පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජාතික සංවාද අමාත්‍යාංශයෙන් හෝ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් හෝ ආණ්ඩුවෙන් හෝ ක්‍රියාත්මක වෙලා නැහැ. 1988-89 නිකුත් කරපු චක්‍රලේඛන තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්න කාලේ නිකුත් කරපු චක්‍රලේඛන භාෂාව පිළිබඳ. ඒ චක්‍රලේඛන අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ චක්‍රලේඛන තියෙන්නේ මේ පරිවර්තක සම්බන්ධයෙන් නෙමෙයි. පොදුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාවට. ඒතර දැනට නීතිත් ඕනනම් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මැදිහත් වීම බලපෑම අවධානයේ තමයි නැත්තේ. ආණ්ඩුවක් විදිහට, කැබිනට් මණ්ඩලයක් විදිහට මේ ප්‍රශ්නේ ප්‍රමුඛ ප්‍රශ්නයක්සේ සලකන්න ඕනේ. ඇත්තටම ගත්තොත් ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ මේ විෂය ඒ හැකියාව තියන අයගේ නැතිකම නෙමෙයි. ඒ බඳව ගන්න වැඩපිළික් නැහැ, රඳව තබා ගන්න වැඩපිළික්
නැහැ. වත්පත් දැන්වීම කීපයක් මම දැම්ම අපේ අමාත්‍යාංශයට. අන්තිමට ඉලුම්පත්‍ර දෙක ආවේ බැරි තැන මම පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගියාය තමයි කොන්ත්‍රාත් පදනමට අරන් තියෙන්නේ. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ
නැහැ. එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ මේ ප්‍රශ්න නිසා. ඇවිල්ලා අවුරුදු 25ක් 30ක් එකතන පල් වෙනවා. එකතන පල් වෙනවා කිසිදු උසස් වීමක් නැහැ. වැටුප් තලයේ පිහිටවන්නේ නැහැ. ඒ යන්න පුළුවන් ඉහළට යන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ උපාධිධාරියා බලනෝ ඊට වඩා හොඳ ටියුෂන් එකක් දාගත්තා. පිට ටියුෂන් එකක් දාගත්තොත් දෙමළ භාෂාව උගන්නන්න, ඉංග්‍රීසි භාෂාව උගන්නන්න. ඊට වඩා හම්බ කරන්න පුළුවන්. එතකොට රාජ්‍ය සේවයට බැඳෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අය පිහිටවිය යුතු නියමිත වැටුප් තලයේ පිහිටවන්න. ඒ අයට ලබා දිය යුතු ඒ සේවා උසස් වීම ලබා දෙන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, මම නැවත නැවතත් අවධාරණය කරනවා ඔබතුමන්ලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා බැරෑරුම්ම සලකලා මැදිහත් වීමක් කළ යුතුව තියෙනවා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව පිළිගන්න හතරවෙනි පරිච්ඡේදයට අනුව ඒ භාෂා ඕනම භාෂාවකින් රජයේ ලිපි ගනුදෙනුවක් ලබා ගැනීමේ අයිතිය තියෙනවා. අද එහෙම එකක් අපිට තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ සමහර වෙලාවට යම්කිසි ගැසට් එකක් යම්කිසි නිවේදනයක් පරිවර්තනය කරගන්න බැරුව සමහරලාට වාද විවාද දවස් ගණන් පරක්කු කරන්නේ. වාර්තාව පරිවර්තනය කරගන්න පරිවර්තකයෝ නැතු. ඒත් පාර්ලිමේන්තුවේ தත්ත්වය මෙහෙම. රටේ සාමාන්‍ය ජනතාවගේ தත්ත්වය කෙලෙසද කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. ඒ නිසා ඒ තියෙන දේ ඊළඟට ඇත්තටම ගත්තොත් මේ පළවෙනි පන්තියේ වසර 8ක් සම්පූර්ණ කළ ඒ විශේෂ අය විශේෂ පන්තියට උසස් කිරීම සඳහා වෙච්ච ක්‍රමවේදය වහාම ක්‍රියාවට නැගිය යුතුව තියෙනවා. ඒ සඳහා ප්‍රමුඛ මැදිහත් වීමක් ඇත්තටම ඉල්ලා සිටිනවා. ඒ වගේම 2013 ජූනි මාසේ 20 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්ත තීරණයක් තියෙනවා. මේ කැබිනට් තීරණ තරම් තියෙනවා. ගියාණුව කාලේ ඒ ගත්ත තීරණයත් ඇත්තටම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අද ගත්තොත් මේ සේවයට බැඳිලා ඉන්න අයගෙන් 90%ක් ඉන්න අයගෙන් ගිහිල්ලා තියෙන නැත්ත. සේවයට බැඳිච්ච අයගෙනුත් 90%ක් සේවය අතහැරලා ගිහිල්ලා තියෙන. ඒත් මේ සේවය අතහැර යාමෙන් තමයි අලුත් කෙනෙකුට එන්න උනන්දුවක් ඇති වෙන්නේ නැත්තේ. මොකද ඒ යන කෙනා කියන එන්න නම් එපා මෙතෙන්ට. ආවොත් වැඩක් නැහැ. ගරු කථානායකතුමනි, සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. මේ මහාචාර්යවරුන්ගේ ඒ නිර්දේශවලත් ඉදිරිපත් කළා තියෙනවා. භාෂා පරිවර්තකයන්ට රජයේ කාර්යාලවල වෙනම ස්ථානයක් වෙනම පහසුකම් සැලසීමක් කරන්න ඕනේ කියලා. මේ පරිවර්තනය කියන එක සරලව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශබ්ද බද්ද මැද්දේ ගෝසා මැද්දේ කරන්න බෑ. ඒ අයට අවශ්‍ය කරන වෙනම ඩෙස් එකක් පුටුවක් වෙනම පුංචි වෙන් කරපු තැන කාමරයක්ම නෙමෙයි. වෙන් කරපු තැනක් ඒකට අවශ්‍ය කරන පරිගණකයක් දැන් පරිවර්තනයේ සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ පෑනයි කොළයයි. කොළේ පෑනෙන් පරිවර්තනය නෙමෙයි දැන් ඇවිල්ලා ඔබතුමන්ලම කතා කරනවා ඩිජිටල් යුගේ. ඩිජිටල් ඇමතිවරුත් ඉන්නවා. එතකොට ඒ පරිවර්තකයන්ට අවශ්‍ය කරන පරිගණකයක් එහෙම පහසුකම් සැලසීමක් නැහැ. මීට කලින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විමලසිරි මහත්මයා ඩීටා විමලසිරි යවලා තියෙනවා චක්‍රලේඛනයක්. සෑම කාර්යාලයකම මේ භාෂා පරිවර්තකයන්ට ඒ අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න සියලුම මාණ්ඩලික රැස්වීම්වලට මේ භාෂා පරිවර්තකයන් සම්බන්ධ කරගන්න. මාණ්ඩලික රැස්වීමක් තියෙනවා නම් ඒ රැස්වීමට පරිවර්තකයා සම්බන්ධ කරගන්න. නමුත් අද එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක කිරීම තියෙන්නේ ඔබතුමන්ලගේ අමාත්‍යංශ දෙකට. ඒක අනිවාර්ය කරන්න. ඒකට බලපෑමක් කරන්න. ඒක චක්‍රලේඛන වලට විතරක්ම සීමා වුණොත් ක්‍රියාවට නැගින්නේ නැහැ. මේ නිර්දේශවල ඉතා පැහැදිලිව පෙන්눔 කළා තියෙනවා මේ භාෂා පරිවර්තන ප්‍රශ්නේ විසඳුවේ නැත්තම් අනාගතේ නැවත ලොකු ප්‍රශ්නකට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසා ගරු අමාත්‍යවරු දෙපළගෙන් මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා වහාම මේ සේවා ව්‍යවස්ථාව සම්මත කරන්න. ඒ සේවා ව්‍යවස්ථාව සාධාරණ විදිහට සකස් කළ සම්මත කරගන්න. විකල්ප යෝජනා විදිහට එතුම ඒ සේවා සංගම් වලින් ඉදිරිපත් කළා තියෙනවා.
කස් කරලා තියෙන්නේ මම හිතන අනුමැතිය විතරයි. විශේෂයෙන් වැටුප් කොමිසමේ අනුමැතියේ පොඩි පරක්කුවක් තියෙනවා. අපි ඒක ඉක්මනට කඩනම් කරන්නම්. අපි වැටුප් පරිමාණයන් ආකර්ෂණීය විදිහට වෙනස් කරලා තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ මේ වැටුපට එන්නේ නැති එක. මම හිතන වජිර අභිවාදන එමෙතුමන්තික පැහැදිලි කරා. අපි දැන් අලුත් සේවා ව්‍යවස්ථාව අනුව වැටුප් කොමිසමෙන් ඉල්ලා තියෙනවා ඒ වැඩු වැටුප් තලයේ පිහිටවන්න.
හොඳයි. එතෙන්දී ඒ සේවා සංගමෙන් දැනට ඉදිරිපත් කළා තියෙනවා විකල්ප තුනක්. එකක් අවුරුදු 8ට වඩා සේවා පළපුරුද්ද තියෙන එක්කෝ උපාධිය නැත්නම් ශ්‍රීඩායිකේ ඩිප්ලෝමා එක නැත්නම් පළාත් පාලන ආයතනයේ ඩිප්ලෝමාව. මේ කියන සුදුසුකම් අමතර සුදුසුකම් තියෙනවා නම් ඒ අයට මේ උසස් වීම පටිපාටි ක්‍රියාවට නගන්න කියලා විකල්ප විදිහට මේ නිලධාරීන්ගේ සංගමිනුත් දැනට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඔබතුමන්ලා එකඟනම්
ඒ සේවා ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලෙන් අනුමත වුණායින් පස්සේ අනිවාර්යයෙන්ම උසස් වීම ක්‍රමයේ උසස් වීම ලැබෙනවා ඒගොල්ලන්ට. අපි කඩනම් කරන්න කටයුතු කරනවා.
ඔව්. බොහොම හොඳයි. ඔබතුමාගෙන් නියමිත කාලෙකුත් කිව්වනම් මාසයක් දෙකක්වත් තුනක්වත් ඇතුළත මේක කරනවා කියලා. එස් අපිට ගොඩක් විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ කඩිනමින් කියලා වචනේ කිව්වා. කඩිනමින් කියන එක අවුරුදු 3ක් 4ක් නොවේවා. මාස 3ක් බවට පරිවර්තනය වේවා කියලා මම කියන්න කැමතියි. මේක ප්‍රධාන ප්‍රශ්නයක්සේ සලකලා විසඳන්න කියන එක. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කරලා තියෙන survey on translation and interpretation services in Sri Lanka මේ පිළිබඳ තියෙන මේ සමීක්ෂණ වර්තාව මම සභාගත කරනවා. මොකද මේක වැදගත් වෙනවා අනාගතයේදී අපේ රටේ මේ භාෂා ප්‍රශ්නේ විසඳීමේලා මේ තියෙන නිර්දේශයන් ක්‍රියාවට නගන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, දෙවෙනි කරුණ විදිහට මම අතු කරන්න කැමති රාජ්‍ය කළමනාකරණ සහකාරණ සේවයේ ප්‍රශ්නේ. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිශ්‍රේණි නිලධාරීන් සඳහා විධායක සේවා තත්ත්වේ ලබා දී. ඒ පිළිබඳවත් විවිධ ක්‍රියාමාර්ග පහුගිය කාලේ අරගෙන තිනවා. නමුත් මෙතෙක් සාර්ථක වෙලා නැහැ. ඒතර අද තියෙන ප්‍රශ්නේ එයාට ඒ සේවයේ තියෙන අතෘප්තිය වෙලා තියෙන්නේ. ඔවුන්ට ඒ අවශ්‍ය කරන උසස් වීම පටිපාටි ක්‍රියාවට නැගලා නැහැ. එතන එයාට අසාධාරණ වෙලා තියෙන්නේ 2006 6 චක්‍රලේක. ඒතර ඇත්තටම රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යංශවල පරිපාලන නිලධාරී, ප්‍රාදේශ සභා ලේකම්වරු, කාර්මික විද්‍යාල විද්‍යාපීඨවල ලේකාධිකාරීවරු, රෝහල්වල ලේකම්වරු මේ ආදී වෙච්ච තනතුරුවල තමයි මොවුන් රාජකාරී කරන්නේ. මේ අය ආරම්භක අවස්ථාවේ ඉඳලම ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ සේවය හා සමානව සිටියා 2006ට කලින්. මොකද ඒ 2006 චක්‍රලේඛනෙන් ඒක ඉවත් වුණා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයාට යටත්ව ගණකාධිකාරීවරයා ඉන්නවා. එහෙම නැත්නම් සැලසුම් නිලධාරියා ඉන්නේ. ඒ අය ඒ ශ්‍රේණිගත කිරීම වල ඉන්නු. හැබැයි ප්‍රාදේශීය ලේකම්ගේ කාර්යභාරය ඉක්මවා යන්නේ නැහැ. සමහර ලාවට SLS විභාගේ පාස් වෙලා අලුතෙන් බැඳිච්ච ආධුනික සේවකෙක්, ආධුනික නිලධාරියෙක් එහි ප්‍රධානියා විදිහට ඉන්නු. වසර 20ක් 25ක් වැඩ කරපු මේ පරිපාලන මේ කළමනාකරණ සේවයේ නිලධාරී ඉන්නු. හැබැයි උන් ඒ ශ්‍රේණිගත කරයි කියලා ප්‍රාදේශීය ලේකම්වරයාගේ දුරේ ඉක්මවා යamak වෙන්නේ නැහැ. එහෙම යනවනම් සැලසුම් නිලධාරීන් එහෙම යන්න ඕනි, ගණකාධිකාරීවරුන් එහෙම යන්න ඕනි. එහෙම ගිහිල්ලා යන්නේ නැහැ. නමුත් යම් කිසි කඹයදිල්ලක් තියෙනවා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ පැත්තෙන්. මේ අයට මේ උසස් වීම සඳහා විවිධ කකුලෙන් ඇදලි තියෙනවා. ඇත්ත කතාව ඒක. පරිපාලන සේවයේ නිලධාරීන් මේ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ උසස් වීම වලට කැමති නැහැ. හැමෝම නෙමෙයි, සමහරයි. ඒ නිසා යම් යම් තැන්වලදී මේව අනුමත කරද්දී මේකට අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා හදද්දී හැමදාම පරක්කු කරනවා. ඒතර ඇමතිවරයාට වගකීමක් තියෙන්න ඕනි. මේක හරියට තේරුම් අරගෙන පරිපාලන සේවයේ නිලධාරීන් මේකට කැමැතිද අකමැතිද කියන එක නොසලකා මේ නිලධාරීන්ට සාධාරණ ක්ෂේත්‍ර කළ යුතුයි කියලා පිළිගන්නවා නම් අන්න ඒ පිළිගැනීම මත මේක කඩිනම් කරන්න. ඒත් ඇත්තටම ගත්තොත් අද ඒ පිළිබඳවත් විවිධ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වෙලා තියෙනවා. මල්ලගේ කැබිනට් පත්‍රිකා පිටින්ම තියෙනවා 2016 පෙබරවාරි 28 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව. මේ අයව අධිශ්‍රේණියේ පිහිටවීම පිළිබඳ ප්‍රශ්නේ ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. වැටුප් වැඩිවීමක් වෙන්නේ නැහැ. ඔබතුමා දන්නවා, ඔබතුමා පිළිගන්නවා. මේ ශ්‍රේණිය පිහිටුවයි කියලා, SL1 ශ්‍රේණිය පිහිටුවයි කියලා එයාගේ වැටුප් වැඩිවීමක් නැහැ. ඒ නිසා භාණ්ඩාගාරයට අයවැය දෙපාර්තමේන්තුවට කිසිම අලුත් බරක් පැටවෙන්නේ නැහැ. අලුතෙන් සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ. එකම දේ සේවා තත්ත්වයේ පිහිටීම.
ඔය සියල්ල අපි අධ්‍යයනය කළා, සාකච්ඡා කළා. අපි ලොකු උත්සාහයකුත් දැත්තා. නමුත් යම් යම් ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ මෙතනදී මම කියන්න කැමති නැහැ. අපි මාධ්‍ය සම්බන්ධව උත්සාහ කරනවා අවශ්‍ය පියවර ගන්න. නමුත් කැබිනට් පත්‍රිකා කීපයක් මම ඉදිරිපත් කරා. එකක් නෙවෙයි, දෙකක් ඉදිරිපත් කරා.
ඔබතුමා මම හිතන්නේ ඇමතුමා විදිහට විවෘතව කියන්න කැමති නැති වෙන්න එපා කියන්න. මොකද දැනගන්න ඕනි, අපි දැනගන්න ඕනි, මා මන්ත්‍රීවරු දැනගන්න ඕනි, ඇමතිවරු දැනගන්න ඕනි. මේක හංගන්න එපා. කවුරු හරි මේකට අකමැති නම් කවුද අකමැති? ඒ අකමැත්ත මොකද්ද? ඒකට සාධාරණ හේතුවක් තියෙනවද? සාධාරණ හේතුවක් තියෙනවා නම් අපිට පිළිගන්න පුළුවන්, අපි පිළිගන්නවා. එහෙම නැත්නම් එහෙම වුණොත් කවුරුවත් අසාධාරණ ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ ප්‍රශ්න ඇත්තරම ගත්තොත් සියලුම රාජ්‍ය ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, විවිධ රජ ආයතනවල සේවාවල්වල අකාර්යක්ෂමතාවයට බලපාලා තියෙනවා. මොකද සේවාවේ තෘප්තිය නැත්තම් ඇත්තරම ඉදිරියට යන්නේ නැහැ. සාමාන්‍ය ගත්තොත් පෞද්ගලික අංශේ අද ලෝකේ
දැන් මේක කොටසකට දුන්නොත් අපිට සිද්ධ වෙනවා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කර 7000කට වැඩි පිරිසකට මේ සේවා තත්ත්වය ලබලා දෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හංගන්න දෙයක්
නැහැ. රයිට්. හංගන්න දෙයක් නැහැ. ඉතින් 7000කට ලබා දීම ප්‍රශ්නයක්. රාජ්‍ය සේවයේ අද රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න ඕන නම්, කාර්යක්ෂම කරන්න ඕන නම් 7000කට මේ සේවා වැඩිවීම ලබා දෙන එක ඇයි ප්‍රශ්නයක් කරගන්නේ? වැටුප් වැඩි වෙන්නේ නැත්නම් වැටුප් වලට අමතරව සල්ලි ගෙවන්න වෙන්නේ නැත්තම්
පරිපාලන සේවයේ තියෙන 2000 ගණන්යි මන්ත්‍රීතුමා
පරිපාලන
සේවයේ ඉන්නේ 2000
පුළුවන් මෙහෙම මම දන්නවද මේ අපේ විජිත හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් මේක මායි රංජිත් මන්ත්‍රීතුමා පච් කරන්න ඔබතුමාට පුළුවන් විසඳලා දෙන්න
මට විසඳන්න 2020න් පස්සේ අපි වැඩේ කරලා දෙන්න ඔබතුමාලා දැන් කරලා පෙන්නන්න අපි තනියෙන් කරලා පෙන්නන්න මේ ඔබතුමා ගන්ට එන්නම් පොඩ්ඩයි ඉන්නේ නෑ 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 කිසිම ව්‍යාකූලත්වයක් නෑ ඒ මේ පරිපාලන නිලධාරීන්ගේ ප්‍රශ්නේ ගරු ඇමතුමා 7000කට බලපාන ප්‍රශ්නයක් නම් ඒකම සලකලා මේ ප්‍රශ්නේ වහම විසඳන්න සාමාන්‍ය පුද්ගලික අංශෙත් තියෙනවා මනෝවිද්‍යාව පිළිබඳ HR ඩිපාර්ට්මන්ට් එකට සම්බන්ධ කරලා මනෝවිද්‍යාව පිළිබඳ වෙනම නිලධාරියෙක් ඉන්නවා ඒ සේවයේ කාර්යාලයේ ආයතනයේ ෆැක්ටරිය වැඩ කරන සේවකයෝ යම්කිසි අතෘප්තියකට පත් වෙලා ඉන්නවා නම් ඒ ගැටලුව හඳුනාගෙන ඒට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්න වෙනම නිලධාරියෙක්ව බඳව ගන්න. ඒ පෞද්ගලිකාංශයේ දැන් ලෝකයේ සම්මත පිළිගත් ක්‍රමයක්. ඒතර අපි රාජ්‍ය සේවයේ ඒ ක්‍රමවේදයන් තවම ආදේශ කළා නැහැ. එතකොට විවිධ තලවල ඉන්න සේවකයෝ විවිධ රැකියාවේ තියෙන විවිධ තත්ත්වයන් මත අසහනයෙන් ඉන්නවා. ඒ අසහනකාරී තත්ත්වයේ එක කාර්යක්ෂමතාවය නැහැ. ඉතින් අපි අවසානයේ කියනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. මේක වහලා දාන්න තමයි උත්තරේ. එතන තමයි අවසානය. මේ වහලා දාන එක නෙමෙයි උත්තරේ. ඒ අයගේ හැකියාවන් වර්ධනය කරන්න අපි මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඒකට තමයි අර මම කියපු මනෝවිද්‍යා පිළිබඳ විෂය තියෙන උපාධි තියෙන ළදාරින් බඳවගෙන HR මැනේජ්මන්ට් එකේ වෙනම නිලයක් පිහිටවලා තියෙනවා. ඉතින් ඔබතුමන්ලා පරිපාලන අමාත්‍යාංශයෙන් අඩුම ගන්න එහෙම එකක්වත් පිහිටවලා මේ ප්‍රශ්නේ විසඳන්න එහෙම කරන්න ගියොත් මුලින් ඉඳලා ඇමතුමාගේ ඉඳලා ඔබතුමා නෙමෙයි ඇමතිවරයාගේ සිට කවර හෝ ඒ මානසික තත්ත්වය පිළිබඳ මනෝවිද්‍යාත්මක උපදේශ මත ඒ නිර්දේශ ඉදිරිපත් කරන්න ඒ නිලධාරියා වාර්තාවක් ඉදිරිපත් කරයි. හරි ඊළඟට තුන්වෙනි කරුණ ගත්තොත් ගරු සභාපතිතුමනි විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නේ ඔබතුමන්ලා විශ්‍රාමිකයන් පිළිබඳව මේ අයවැයෙන් ඇත්තටම හරියටම කතා කරලා නැහැ. ඒක අමතකම කරලා දාලා තියෙනවා. දැන් ඒකට ඔබතුමන්ලා කියයි ගිය වතාවේ කතා කරා ඒ නිසා වුන් නැහැ කියලා. ඒක වැරදි. මොකද විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. 2015 ඒ වැටුප් වෙනස් වීමත් එක්ක 2015 වසරේ විශ්‍රාමිකය අයට යම් අසාධාරණයක් වුණා. ඔබතුමත් මේ පාර්ලිමේන්තුවේ පිළිගත්තා. ඔබතුමා කිව්වා ඒකට අපි උත්තරයක් හොයන්න මැදිහත් වෙනවා කියලා. රුපියල් 10000ක වැටුප් වෙනස් කිරීමක් කරනකොට 2015 අවුරුද්දේ විශ්‍රාමගේ රජයේ සේවකයන්ට ඒ වසර තුල විශ්‍රාමගේ රජයේ සේවකයන්ට අසාධාරණයක් වුණා. ඒතර ඒක නිවැරදි කිරීම සඳහා තවමත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ විශ්‍රාමිකයන්ගේ
සයේ වැටුප් විෂමතාවයටත් අපේ රජය තමයි උත්තර දුන්නේ. එහෙම වැටුප් වැඩිවීමේදී විෂමතාවයන් එනවා. කාලයක් ඇද්දීවට උත්තරයක් හම්බ වෙනවා එච්චර.
කාලය
2006කට අපේ ආණ්ඩුවේ තමයි උත්තර දුන්නේ 2006 තිබ්බ වැටුප් විෂමතාවයට. ඉතින් මේකටත් මම හිතා ඉදිරියේදී යම් පියවරක් ගන්න වෙයි. පරාගතයේදී ගන්න වෙනවා ලොකු විෂමතාවයක් තියෙන අපිත් එක පිළිගන්න.
සියල්ලම නම් එහෙම නෙමෙයි. 94ත් ඒ යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. අනිත් එක තමයි 10000 ප්‍රශ්නේ 10000ක් වැටුප් වැඩි කරන්න කියලා ඉස්සෙල්ලම කිව්වේ. වෙන කවුරුවත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ අපේ වෘත්තීය සමිති. එදා 10000 වැඩි කරන්න කියනකොට ඔබතුමන්ලාගේ වෘත්තීය සමිති කිව්වා 10000 වැඩි නේක. ඒක අසාධාරණයි නේ. ඒක ලොකු ඉලක්කමක් නේ. එහෙම කියලා මට හොඳට මතකයි. ඒ සාකච්ඡාවලදී ඔබතුමාලගේ වෘත්තීය සමිති මැදිහත් වෙනකොට 10000ක් වැඩි. එහෙම කිව්වේද? නමුත් 10000ද මදි. මෙතුමා කිව්වා 20000ක් වැඩි වෙනවා 2020 කියලා. අද පොල් ගෙඩිය 100යි 110යි. අද හාල් කිලෝ එක රුපියල් 100යි 110යි. ඉතින් බස් ගාස්තු වැඩි. මිරිස් කිලෝ එක රුපියල් 1000යි. එනිසා පඩිය 20000 නෙමෙයි 20000 නෙමෙයි 40000 50000කින් වැඩි වෙන්න ඕනි 2020 වෙනකොට. මොකද 2020 වෙනකොට පොල් ගෙඩිය කීයකට නැගිද දන්නේ නැහැ. අදත් රුපියල් 100ට නැගලා තියෙනවා. දැන් මම දැක්ක අද උදේ කියනවා රුපියල් 75 අවම මිල තීරණය කරනවා කියලා. උපරිම මිල තීරණය කරනවා කියලා. හාල් වලටත් ඕකම දැම්මා. කලින් කිව්වා උපරිම සිල්ලර මිල රුපියල් 70යි කියලා. නමුත් කොහෙද වෙළඳපළේ රුපියල් 70ට හාල් තියෙන්නේ? පොල් ගෙඩිය 120යි 110යි. එලෝ පොල් පේනවා ජනතාවට. ඉතින් එවැනි තත්වයකදී මේ විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්නය, රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳිය යුතුව තියෙනවා. ඉතින් ඒ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්න කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ 3 වෙනි ශ්‍රේණියට අධිසේවක පදනම මත සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම. මෙතෙන්දී ගරු ඇමතුමා තවම බඳවගෙන නැහැ වුතුමාලා බඳවගන්න යනවා. ඒ බඳව ගැනීමදී වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැනටමත් බඳවගත්ත අය පිළිබඳව ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්න මතුවුණා. විශේෂයෙන් පහුගිය ආණ්ඩුවෙන් මේ තනතුරට බඳවා ගැනීමේදී අවම ඒ විභාගයේදී අවම ලකුණු ප්‍රමාණයක් නිර්දේශ කරා. 40%ක්වත් අවම වශයෙන් ලබා ගත යුතුයි කියලා. නමුත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ එදා හිටපු ඇමතිවරු ඒක 30%ට අඩු කරා. 30%ට අඩු කරලා ඒ බඳවා ගැනීම කරන්න ගියා. දැන් ඔබතුමාලා මේ බඳවා ගැනීමේදී ඒක නවත්තනවා කියලා නැවත ඒ පදනම මත බඳවා ගන්න උත්සාහයක් තියෙන බව දැනගන්න තියෙනවා. එනිසා ඒක කරන්න එපා. එහෙම කරොත් නැවත ප්‍රශ්නයක් මතුවෙනවා. කරන්න යන බව තියෙනවා. මේ පොල් පැලේ කන්න කලින් කියන්නේ කෑවට පස්සේ කියලා වැඩක් නැති හින්දා. මොකද එහෙම වුණොත් මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. මොකද කළමනාකරණ ක්‍රම සම්පාදන සේවේ ඒ තියෙන සේවා පිළිගැනීම අසාධාරණයකට ලක් කරන්න එපා. එහෙම කළොත් ලොකු ගැටලුවක් මතුවෙනවා. එනිසා ඒ කරුණු ටික ඔබතුමාගේ පැත්තෙන් වහාම විසඳයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඊළඟට යතුරුපැදි ලබා දීම ප්‍රශ්නේ, අර පහුගිය කාලේ යතුරුපැදි ලබා දුන්නා, නැවත ඒවට ගෙවන්න සිද්ධ වුණා. කාන්තාවන්ට 45000ක්, පිරිමියාට 50000ක්. උටට අර විශ්‍රාම යන ආසන්න වෙලා හිටපු අය, අවුරුදු 5කට කලින් විශ්‍රාම ගිය අය, ඊළඟට සේවා ස්ථානේ මාරු වෙච්ච අය, ශේෂ නිලධාරි විදිහට ඉඳලා වෙනත් සේවා ස්ථානයකට ගිය අයට නැවත ඒ සල්ලි ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි යම් යම් අසාධාරණයක් සිද්ධ වෙච්ච සේවක සේවිකාව ඉන්නවා. විශේෂයෙන්ම පොලිස් සේවේ, වෙනත් සෞඛ්‍ය සේවේ, විවිධ කුසිකර්ම ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍රවල මේ ප්‍රශ්නයට මුහුණ දීපු සේවකයන් ඉන්නවා. ඉතින් ඒ යතුරුපැදි ප්‍රශ්නේ අවුරුදු ගාණක් තිස්සේ තවම විසඳලා නැහැ. සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මම මතකයි, කතානායකතුමා මැදිහත් වෙලා එතුමා අමාත්‍යංශේ භාරව ඉඳෙද්දි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට රුපියල් 50000ක් දීලා බයිසිකලයක් ගන්න කියලා අවස්ථාවක් හැදුනා. හැබැයි 50000 ගෙවපු මන්ත්‍රීවරු ඉන්නවා, තවමත් බයිසිකලේ හම්බුනේ නැහැ. ෆයිස මුස්තාෆ ඇමතිතුමා කිව්වා කැබිනට් පත්‍රිකාවක් දාලා අඩුම ගානේ ඒ මන්ත්‍රීවරුන්ගෙන් ගත්ත 50000 හරි අපව දෙනවා කියලා. ඒ මන්ත්‍රීවරුන්ට 50000 හම්බුනේත් නැහැ, බයිසිකලේ හම්බුනේත් නැහැ, කැබිනට් පත්‍රිකාවක් ගියෙත් නැහැ, මුදල් ඇමතිත් මාරු වුණා. නේද? අද වෙනකන් මන්ත්‍රීවරුන්ට බයිසිකලෙත් නැහැ, ඒ අය ගෙවපු රුපියල් 50000ත් නැහැ. එසා මන්ත්‍රීවරුන්ටත් මේ ප්‍රශ්න ආවා ප්‍රාදේශීය සභාවල. ඒ විතරක් නෙමෙයි, රජයේ සේවකයන්ගේ ප්‍රශ්නේ මේ බයිසිකල් ලබා දීමේදී ඒ අසාධාරණ ලක් වෙලා තියෙනවා. නැවත ඒ අයගෙන් එකවර අය කරගන්න චක්‍රලේඛනිකුත් කරලා තියෙනවා. නිසා ඒක වහම මැදිහත් වෙලා ඒ අයට සාධාරණයක් ඉටු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මම මැදිහත් හැරෙන්න කැමති ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශේ ඔබතුමා කිව්වා මරගලපේ බිල්ඩින් හැදුවා. අරේ බිල්ඩින් හැදුවා හොඳයි, හැබැයි තවම රජිස්ට්‍රාර් ජෙනරල්වරෙක් පත් කළා නැහැ. තාම ලේකම්වරයා වැඩ බලනවා එතන. ඒතර අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ රජිස්ට්‍රාර්වරයෙක් පත් කරගන්න බැරි වුණේ ඇයි? මොකද්ද ප්‍රධාන හේතුව? මේ නිලය ඇයි තවමත් වැඩ බලන්නේ?
මේ ගරු මන්ත්‍රීතුමනි, මේ දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ තිබෙන බරපතල ගැටලු රාශියකට මුල දීලා තියෙන දෙපාර්තමේන්තුවක්. උදාහරණයක් හැටියට කොළඹ තියෙන ඉඩම් සහ නගරවල තියෙන ඉඩම්වල වැඩිම, මම මේ වචනේ පාවිච්චි කරොත් හරියද දන්නේ නැහැ, වැඩිම මේ වංචනික ක්‍රියාවන් සිදුවන බරපතල ඛේදවාචකයක් තියෙන දෙපාර්තමේන්තුවක්. දැන් මේ දෙපාර්තමේන්තුවේ 15 සිට ඉහළට පහුගිය වසර 10ක 15ක කාලය තුළ අදාළ උසස් වීම සහ ක්‍රියාපටිපාටියන් ඔස්සේ අදාළ අය ඒ ස්ථානවලට ස්ථානගත කරලා නැහැ පළවෙනි කාරණේ. දැනට මම ලේකම්තුමාට කියලා තියෙනවා සම්පූර්ණ දෙපාර්තමේන්තුව අධ්‍යයනයක් කළා දැනට ඒක අවසන් කරලා තිබෙනවා. ඉතාම ඉක්මනින් ඒ තීන්දුව తీරන වලින් පස්සේ අදාළ තීරණය ගන්නවා රටේ යහපතටත් දෙපාර්තමේන්තුවේ යහපතටත්.
ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතුමා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පත් නොකිරීමත් එක්ක බොහෝ තැන්වල ඔබතුමා කිව්වට අර ගම්මට්ටමේ ගෙදරට ගිහිල්ලා වැඩ කරනවා කියලා විවාහ රෙජිස්ට්‍රාර්වරු පත් කළා නැහැ. ද අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අලුතෙන් විවාහ රෙජිස්ට්‍රාර්වරු මරණ ඒ කටයුතු සම්බන්ධයෙන් නිලධාරීන් විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම සිද්ධ වෙලා නැහැ. මම උදාහරණ කිව්වොත් බලංගොඩට ගියොත් තවම බලංගොඩ කොට්ටාසින්නේ දෙන්නයි. රෙදිමාලෙද්දියට ගියොත් එක්කෙනයි. කොට්ටාසෙකට එක්කෙනෙකුට මේ කටයුතු කරන්න බැහැ. ඒ බඳවා ගැනීම නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. දැන් වසරකට වැඩි.
ගැනීමේ පරිපාටියත් වෙනස් කරමින් තිබෙන්නේ. ඉතාම ඉක්මනින් මම තමයි ඉවර කළා. දැනුම් දෙන අර අනිත් උපාධිධාරීන්ගේ මට්ටමේ බඳවා ගැනීම කළා අපි ගිය අවුරුද්දේ ඔක්කොම ටික.
අර බඳවා ගැනීම නැහැනේ.
අපි ව්‍යවස්ථාවෙපරි සංශෝධන වගේයක් කරනවා ඉක්මනින් ඉවර කරන්න.
ඒ නිසා ඒ තනතුර පුරප්පාඩුව පුරවලා ඒ බඳවා ගැනීම කරන්න. මොකද ඒකෙන් ලොකු ප්‍රශ්න ටිකක් බිම් මට්ටමේ ඇති වෙලා තියෙනවා. ඊළඟට ග්‍රාම නිලධාරීන්ගේ සේවාවන් ග්‍රාම ග්‍රාම නිලධාරීන්ගේ සේවා නිශ්චිත කිරීම එක පිළිබඳ ගැටලුවක් මතුවෙලා තියෙනවා. සංවර්ධ සහකාර නිලධාරීන්ට යම් යම් විෂයන් පැවරලා තියෙනවා. ග්‍රාම නිලධාරීන්ට තිබිච්ච සේවාවන් සංවර්ධනලාදින්ට පැවරුණාම අර බිම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන්න ගියාම මේ දෙපාර්ශ්වය අතර යම් යම් ගැටුම් මතුවේ. දැනටමත් ඒක මතුවෙලා තියෙනවා. ඒතර ඔබතුමන්ලා යම් යම් නිර්දේශ ඉදිරිපත් කළා තිබුණා ග්‍රාම සේවා නිලධාරීන්ට මේ කාර්යභාරය සහකාර සංවර්ධ සහකාර නිලධාරීන්ට මේ කාර්යභාරය කියලා. ඒතෙක් ග්‍රාම නිලධාරීන් සතුව පැවතිච්ච සමහර රාජකාරී සංවර්ධන නිලධාරීන්ට බඳවල පටවලා තිබුණා. ඒතර අලුතෙනුත් දැන් නැවත ආර්ථික අමාත්‍යංශය හරහා බඳව ගන්න යනවා කියලා ආරංචි. එතකොට මේ ප්‍රශ්නේ තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා ග්‍රාම නිලධාරීන්ගේ නිල නිශ්චිත නිල රාජකාරිය නිශ්චිත කරන්න ඔබතුමාලා මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග?
මම දැන් 1960 දශකයේ ඉඳලා තියෙන ග්‍රාම සේවා සේවාවට මේ දක්වා නිසි සේවා ව්‍යවස්ථාවක් අදටත් දැන්. එතකොට අවුරුදු 60කට ආසන්න කාලයක් නැති දේ සම්බන්ධයෙන් අදාළ අපි කටයුතු කරමින් ඉන්නවා. ඒකම ග්‍රාම නිලධාරීන්ට පාර්ලිමේන්තුවේ මේ පාස් වෙලා තිබෙන අනපනත් අනුව පැවරිච්ච බලතල කාටවත් කිසිදු වෙනසක් කරන්න බැහැ. වර්තමානයේ අපේ රජයාවට පස්සේ අලුත් අනපනත් මේ අනුමත වෙන්නේ වෙයි ආර්ථික නිලධාරීන්ගේ නම සඳහන් කරන කරුණු කාරණා දැනට කීපයක් මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තිබෙනවා. ආර්ථික සංවර්ධනාරංගයේ ක්‍රියාදාමය හොයන්න වෙනම මහාචාර්යවරු දෙදෙනෙක්ගෙන් සමන්විත කමිටියක් දාලා ඒක ගැන ක්‍රියා කරගෙන යනවා. ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව අවසන් කළා තියෙනවා. ඒක ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ගෙනව. සියලු ඉදිරිපත් කළා තියෙනවා.
ගරු ජිතේරත් මන්තුම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවගේම ඔබතුමන්ලා ඊයේ පෙරේදා හදිස්සිය ගත්ත කැබිනට් තීන්දුවක් තියෙනවා. දේශපාලන පලිගැනීම් ලක් වෙච්ච අයට වන්දිගෙවීම. දේශපාලන පලිගැනීමට ලක් වෙච්ච අයට වන්දිගෙවීම හොඳයි. හැබැයි මේ වන්දිගෙවීම කරන්නේ සිරිකොතේ ඒ මූලස්ථානයෙන් ගත්ත නාමලේඛනවලට. එක්සත් ජාතික පක්ෂයට විතරයි. කොහ අනිත් පක්ෂවල අයට කොයි දරන්තිය? කොහෙන් දරන්තිය? මොන පක්ෂෙන් දරන්තිය? තොරතුරු
මන්ත්‍රීතුමා, අපි සියල්ල පත්තරේ දැන්වීමක් දාලා ඒ සම්බන්ධව ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. මගේ අමාත්‍යංශයෙන් එක්කරේ ඉල්ලුම් පත්‍ර විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තිබ්බා. ඒ වගේම පක්ෂයක් විදිහට ඒ පක්ෂයේ පාක්ෂිකින්ට සිද්ධච්චේවත් අපේ අමාත්‍යංශ දිනා අමාත්‍යංශයෙන් තමයි සියලු සම්මුඛ පරීක්ෂණ.
ඒ පක්ෂයට විතරක් දෙන එකයි ප්‍රශ්නේ.
නෑ, අනිත් පක්ෂවලට පුළුවන්. ඕන පක්ෂයක විතරක්
දෙන්න නෑ. ඔබතුමාලා කැබිනට් පත්‍රික අනුමත කළා ලබන මේ බ්‍රහස්පතින්දාට කලින් ගෙවන්න යන්නේ. දිස්ත්‍රික් මේ ලේකම් කාර්යාලවලට මේ කෝටි 2-3 මුදල් යවන්නේ මේ හෙට අනිද්දා බ්‍රහස්පතින්දා ඡන්ද කිට්ටු කළා. ඒව වැරදි. ඒව යහපාලනේ නෙමෙයි. එනිසා ඒක අනුමත කරන්න බෑ.
අවුරුදු 20ක්
ඒක යහපාලනේ. ඒක ගැටගෑව. අඩුම ගානේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දැන් මේ එහෙම තියෙන්න ඕනේ. එනිසා මේක මම පක්ෂ ભેදයක් නෙමෙයි.
UMP කාරින්ට නෙමෙයි දීලා තියෙන දේශපාලන පරිගැනීම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටියට. ඔන්න ඒ ජාතික ආණ්ඩුව
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමති ඉන්නවනේ ඒක ඒක වැරදි ඔබතුමාම කියනවා නම් ප්‍රවාහන අමාත්‍යාංශයේ දේශපාලන පරිගණකින් වන්දි ගෙවලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා ඒක වැරදි මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති තමයි ප්‍රවාහන ඇමති තේතුමා ඒ වැරද්ද කරනවා නම් ඔබතුමාලා මැදිහත්ලා නිවැරදි කරන්න අපේ වගකීම තමයි ඔබතුමාලා දෙගොල්ලොම කරන වැරදි නිවැරදි කරන්න මැදිහත් වෙන එක ඒ නිසා යුඑ ශ්‍රී ලංකා එක වැරද්ද කරා කියලා UNP ට අයිතියක් නැහැ UNP කාර්යයට විතරක් සලකන්න ඒක වැරදි ඒක යහපාලනේ නෙමෙයි
මමයි දේශපාලන පරිගණකීම් වලට උත්තර දුන්නේ මම ප්‍රවාහන ඇමතිවරයා විදියට දුම්රියේ
හරි හරි ඒ මානවඩු මන්ත්‍රී හිටපු වෘත්ති සමිති නායකයන්නේ ඒක උදාහරණයක් තියෙනවා ඒක හොඳයි ඒ ගැන මම ඔබතුමාට අගය කරනවා වෙල්ගම් ඇමතුමා ඒක කරේ නැහැ අරුමගනි මැරුණට පස්සේ මානවඩු මැරුණා සුමතිපාල මානවඩු මැරුණා බයිසිකල් ඇක්සිඩන්ට් වෙලා එයාට ගෙවන්න ඕනි වන්දිය ගෙව්වේ නැහැ ඔබතුමා මැදිහත්ලා ගෙව්වා ඒ ගැන අපේ ප්‍රශංසාව තියෙනවා හොඳ දෙයට හොඳයි හැබැයි වැරදි දෙයට වැරදි ඒකත් කියන්න ඕනි ඒ නිසා මේ කරන වැඩේ මානවඩු මැරුණාට පස්සේ වන්දි මුදල ගෙව්ව එකෙන් යට කරන්න බෑ ඒ පිටින් දාලා මේක කරන්න බෑ මේක වැරදි ඒ නිසා මේක සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඒ නිසා ඒ වැඩේ සාධාරණව කරන්න දේශපාලන පරිගණකීම් වලට ලක් වෙච්ච අයට සියලු දෙනාට වන්දි ලබා දෙන්න එක තනි පක්ෂයකට විතරක් ලබා දෙන එක වහාම නතර කරන්න කියන එකත් මතක් කරන්න කැමති. ඒ වගේම ඔබතුමාලා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත් කරා. පත් කළා තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ. මෙච්චර කල් තිබිච්ච ක්‍රමවේදී 1997 නිකුත් කරපු චක්‍රලේඛනය අවලංගු කරලා ඔබතුමාලා චක්‍රලේඛනයක් ගැහුවා. මොකද්ද චක්‍රලේඛනය? ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පත් කරන නියෝජිතේ. කවුද අද පත් කළා තියෙන්නේ? තව කවුද අද පත් කළා තියෙන්නේ? මහජන නියෝජිතයෝ නෙමෙයි. වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ ජයලට යන්න. ඔබතුමන්ලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්නෝ. ජයල ජයවර්ධන මන්ත්‍රීමාගේ පුතා. එයා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයල ආසනේ නියෝජනය කර. හැබැයි කමිටුවේ සභාපති කවුද? ජෝසප් මයිකල් පෙරරා. ආසනේ සංවිධායක. ෆීලික්ස් පෙරරා සමසභාපතිවරු දෙන්න. ලැජ්ජයිනේ. අර හෙළවුරුමේ ඇමතිවරිය මේ මන්ත්‍රීවරියක් ඉන්නෝ. අඩුම ගානේ සමසභාපතිවරු පත් කරලා තිබුණේ මහජන නියෝජිතයෝ. මම මේ එක උදාහරණයක් කිව්වේ.
ඔබතුමා කැමති නම් මම මේ ගැන මේ කැමති නම් පොඩි උත්තරයක් දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දැනලා තියෙන මැතිවරණ ක්‍රමය අරම බැලුවාම ලැයිස්තුවේ තරඟ කළ පරිදුනහම සමාහලට ඔහු මහජන නියෝජිත ලැයිස්තුවේ ඉන්න නියෝජිතෙක්. එතකොට අපි සංශෝධනයක් කරලා තිබෙනවා දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිත් ඒවායි සංශෝධනය වෙමින් තිබෙන අවස්ථාවක අපි තීරණය කරලා තිබෙනවා ජනාධිපතිතුමාගේ නියෝජිත හෝ අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිත කියලා. ඊට අමතරව ඔබතුමාලා කියනවා නම් මොනවද නම් අපිට ඒකත් පුළුවන් පත් කරන්න.
අපි කියන අය පත් කරන්න නෙමෙයි
කියන්නේ. මම කියන්නේ ඒ වගේ පත් කරන්න නම් ඔබතුමාලා බලාපොරොත්තු වෙනෝ නම් යම් කිසි පත් කිරීමක් අපිට පුළුවන් ඒකනත් ක්‍රියා කරන්න මහජන නියෝජිත
කියලා. අපි කියන අය පත් කරන්න නෙමෙයි. බෙලියත්තේ ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ සභාපති හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී ලැජ්ජයිනේ. මම කිව්ව මිනිස්සුලා කැස්බෑවේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කස්ත්‍රි ආරච්චි මිනිමරුම් චෝදනා තිබුණා. මිනිමරුම් චෝදනා හිටපු නීති කවුද නීතිපතිවරයා මොහන් පීරිස් නඩුව ඉල්ලාස් කරගත්ත නිදොස් කර නිදහස් කරා. ඊට පස්සේ ඒ මොහන් පීරිස්ගේ මැදිහත් වීම ඔබතුමාලා දන්නවා. ඒවා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නෙමෙයි. රාජපක්ෂ පාලනයක හිටපු කණ්ඩායම්. හැබැයි ඔබතුමාලා මොකද කරේ? ඇවිල්ලා යහපාලනේ කියලා ඒ අයට දුන්න සමසභාපතිකම කැස්බෑව සම්බන්ධීකරණ කමිටුවේ. මේක යහපාලනේද? නෑ. මහින්ද රාජපක්ෂලවත් කරේ නෑ මේක. ඒකයි මම අවධානය කරන්නේ. මහින්ද රාජපක්ෂ පාලනේ මේ රටේ දුර්දාන්ත පාලනයක් ගෙනිච්චා. ඒ ගැන විවාදයක් නෑ. හැබැයි එතුමන්ලවත් කරපු නැති වැඩක් ඔබතුමන්ල කරේ මේක කිසිත් මනුමත කරන්න බෑ. ඒ නිසා චක්‍රලේඛන වෙනස් කරලා
උතුරෙත් දකුණෙත් අවියායුධ ගත්තු සියලු පිරිස් ඉතිහාසය පුරා අවුරුදු 40ක් විවිධ දේශපාලන ක්‍රියාදාමයන් වල නැවත නිරත වුණා. ආයුධ දිවිච්ච අය තමයි මුලතිව්වල කිලිනොච්චිය ආරීමේ අපි මේවට ඇතුළත් කරගෙන තියෙන්නේ. ඒවා සදාකල් දේවල් නෙමෙයි. යම් කිසි දෙයක් වුණා නම් නීතියේ ස්වභාවය සදාකල් වැරදිකරු සිරකරුවකු නොවේ.
ඒක නෙමෙයි උත්තරේ. මේ නිකම්ම නිකන් ආසන සංවිධායකයා පත් කරන්න. ඒකයි මේ අහන ප්‍රශ්නේ. ඔබතුමා වටේ කරගෙන එපා. වෙන පැත්තකට මේක කරන්න එපා. එහෙම ගත්තොත් කළු කොටි කොළ කොටි ඒ කතන්දර තියෙනවනේ. ඒ නිසා මේක වෙන පැත්තකට ගෙඩියන්න හදන්න එපා. හිටපු කොළ කොටි හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එහෙම විවිධ දේවල්ට ගාතරේට ලක් කරපු අය එයයි දේශපාලන මහත්තුරු වගේ ඉන්නෝ. ඒ ගැන අපි කතා කරන්නේ නැහනේ. ඒ නිසා ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නිකම්ම නිකන් ආසන සංවිධායක අඩුම ගන්න ප්‍රාදේශ සභාවේවත් මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියේ. එහෙමයි කොහොමද මහජන නියෝජිත වෙන්නේ? ප්‍රාදේශීය ලේකම්වරයා රජ නිලධාරියෙක් SLS විභාග පාස්වෙච්ච කෙනෙක්. පළවෙනි ශ්‍රේණි ප්‍රාදේශීය ලේකම්වරයා. එහෙම නැත්නම් උපාධිධාරි ප්‍රාදේශීය ලේකම්වරයා. අර කවුද සභාපති? සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. නිකම්ම නිකං ආසන සංවිධායක. ඒ නිලධාරි අපහසුතාවයට පත් වෙනවා. මේක රාජ්‍ය සේවයත් ඇල්ලුවට ලක් කිරීමක්, මුළුමනින්ම යහපාලනේ බිඳ වැට්ටීමක්. ඒ නිසා මේක කිසිසේත් මනුමත කරන්න බෑ. ඔබතුමාලා කරුණා කළා මේ චක්‍රලේඛන වෙනස් කරන්න. වෙනස් කළා නිවැරදි චක්‍රලේඛන 97 තිබිච්ච එක පිටවන්න. ඒක ඉතා පැහැදිලිව තියෙනවා. මහජන නියෝජිතවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් තමයි ඒ කමිටුවේ සභාපති වුණේ. රාජපක්ෂ පාලනය කාලෙත් ඒ ආසනයේ මන්ත්‍රි කෙනෙක් නැත්තම් වෙනාසනයක මන්ත්‍රි කෙනෙකුට දුන්න සභාපති ධූරේ. අල්ලපු ආසනයේ කෙනෙක් පත් කරේ. එහෙම නැතු ප්‍රාදේශ සභාවවත් නැති නිකම්ම නිකන් ආසන සංවිධායක කෙනෙක් පත් කරේ නැහැ. ඒක වැරදි. එනිසා ඒ වැරද්ද පිළිගන්න. මේකට වටේ යන්න හදන්න එපා. ඒක වහම වෙනස් කරන්න කියලා මම අවධාරණය කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළාත් පාලන අමාත්‍යංශය පැත්තට ආවොත් ඔබතුමාට කරුණු කීපයක් මතු කරන්න කැමතියි. එකක්, සමහර නගර සභා ප්‍රාදේශ සභා වලින් ෆයිස මුස්තාෆා ඇමතුමා හිටපු ගමන් මේ නිවාස කුලි ගාස්තු වැඩි කරනවා. ඔබතුමාම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා. කොළඹ ජුම්මා මස්ජිඩ් පාරේ ඒ ජනතාවගේ මෙච්චර කාලයක් අවුරුදු 40ක් 45ක් 30 නිවාස කුලිය විදියට ආරම්භ වෙන රුපියල් 25යි 30යි 35යි. හිටපු ගමන් ගිය සැප්තැම්බර් මාසේ රුපියල් 900යි 1000යි කියලා වැඩි කරා විතරක් නෙමෙයි හිඟ මුදලුත් ගෙවන්න කියලා නියෝග දුන්නා කොළඹ නගර සභාවේ. හැබැයි කොළඹ නගර සභාවේ මීට කලින් තීන්දුවක් කරන් තියෙනවා. ඕමාර් කාමිල් නගරාධිපතිවරයා විදියට ඉන්න කාලේ බස්නාහිර පළාත් සභාවේ අංක 3 දරණ පළාත් පාලන ආයතන නිවාස ප්‍රඥප්තියේ ප්‍රතිපාදන ප්‍රකාර නගර සභාව සතු මාසික කුලිය රුපියල් 50 නොඉක්මවන නිවාසයන්හි අයිතිය එම නිවාසයන්හට පවරා දීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇති බව මින් දන්වමි. එගලා කියනවා ඒ සඳහාට එකී පවරා දීම සම්බන්ධයෙන් වූ හිමිකම් ඔප්පු දැනට සකස් කරමින් පවතින අතර ජුම්මා මස්ජිඩ් පාර නිවාස ක්‍රමයේ අංක දරණ නිවසෙහි අහවලාට වන ඔබට ඉහත කී ප්‍රඥප්තිය සඳහා නෛතික අවශ්‍යතා තහවුරු කිරීමෙන් පසු ඊට අදාළ හිමිකම් ඔප්පු යථාකාලයේදී ලබා දෙන බව දැනුම් දෙමි. එහෙම මේ සහතිකපත් නිකුත් කරලා තියෙනවා නගර සභාවේ. බස්නාහිර පළාත් සභාවේ මේ ප්‍රඥප්තියට අනුව තීන්දුව తీරන ආරම්භය. එහෙම ආරම්භ තියෙද්දී එකපාරට රුපියල් 900,000 කියලා ගෙවල් කුලි වැඩි කරලා ඒ අයට හිමිකම් ඔප්පුත් නැහැ, සහතික පත්‍රත් නැහැ. දැන් රුපියල් 5,000-6,000 ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා. එනිසා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මස්ජිඩ් ජුම්මා මස්ජිඩ් පාරේ ප්‍රශ්නය වහාම මැදිහත් වෙලා ඒ අයට සාධාරණයක් ඉටු කරන්න කියලා පළාත් පාලන විෂය භාරය ඇමතුමා විදියට කොළඹ නගර සභාව හරහා මැදිහත් වෙන්න කියලා ඔබතුමාට මතක් කරනවා. ඊළඟට අපේ කෝටිස්වරන් මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නයක් තිබුණා. සයින්දමරුදු ප්‍රාදේශ සභාව පිළිබඳ ප්‍රශ්නේ, සයින්දමරුදු ප්‍රාදේශ සභාව වෙන් කරන්න කියන ප්‍රශ්නේ ඔබතුමන්ලා දීපු පොරොන්දුව. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන නැති ප්‍රශ්නයක් ඇති කරේ ඔබතුමන්ලා, වෙන කවුරුවත් නෙමෙයි. පළාත් පාලන විෂය භාරය ඇමතිවරයා විදිහට ඔබතුමා අද ඒ පොරොන්දුව දීලා තියෙනවා 2016 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා. මම උපුටා දැක්වීම් සහිතව මේ ඔප්පු කරලා කියන්නේ. රිසාද් ඇමතුමාත් මැදිහත් වුණා එතුමාගේ තිල්ලින් පරිදි. ඔබතුමා ඉදින්ට ගිහිල්ලා කිව්වා, ඒ අයට කිව්වා මේක අනිවාර්යෙන් වෙන් කරනවා කියලා. ඔබතුමා විතරක් නෙමෙයි, අගමැතිවරයා කල්මුණේ ප්‍රසිද්ධ රැස්වීමේ කිව්වා 2015 අගෝස්තු 9 වෙනිදා. කල්මුණේ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් කිව්වා සයින්ද මරුදු වලට වෙන ප්‍රාදේශභාවක් දෙනවා කියලා. හකීම් ඇමතුමා කිව්වා, හාරිස් මන්ත්‍රීතුමා එදා පොරොන්දු වුණා දෙනවා කියලා. අද විරුද්ධ වෙනවා. අද විරුද්ධ වෙනවා. නමුත් ඔබතුමාලා මේ ප්‍රශ්නේ ඇති කරේ. එතකොට දැන් පොරොන්දුවක් දීලා අගමැතිවරයා, හකීම් ඇමතුමා, රිසාද්, ෆයිස් මුස්තාපා ඔක්කොම ගිහිල්ලා පොරොන්දු දීලා ඡන්ද ටික ගත්තා. ඡන්ද ටික අරගෙන ඉතන අවුස්සලා දැන් ඒක කරන්නේ නැහැ. එතකොට දැන් ප්‍රශ්න මතුවේ. එතකොට සයින්ද මරුදු ප්‍රාදේශ සභාවක් වෙනම ඉල්ලලා පහුගිය කාලෙම ඒ ජනතාව උද්ඝෝෂණය කරා. අදත් ඒ උද්ඝෝෂණෙ තියෙනවා. ඡන්දෙන් පස්සෙත් හරි, ඒ කියන්නේ 2016 ඔක්තෝබර් 21. ඔව්, එතකොට අර තිබුණානේ ප්‍රාදේශ සභා ඡන්දෙ එහෙම එනවා කියලා තිබුණානේ. හරි. ඒත් පොරොන්දු වුණානේ. එතකොට ඔබතුමා පොරොන්දු වුණේ ඇයි? එතකොට ඒ මම කියන්නේ මේකයි. එතන දෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ විද්‍යාත්මක පදනමක් මත. එතන ජනගහනේ ව්‍යාප්තිය, ඒ සිංහල මුස්ලිම් ජන දෙමළ මුස්ලිම් ජන සංහතිය ව්‍යාප්තිය, භූගෝලීය පරිසරය, ඒ සියල්ල සලකා බැලලා තමයි වෙන් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හැබැයි ඔබතුමාලා දේශපාලන අධිකාරී විදිහට පොරොන්දු දීලා ජනතාව අවුස්සලා දැන් එතන නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ඒ නිසා එතන ඇති වෙච්ච ප්‍රශ්නේ දැන් සරල නැහැ. දැන් ඒක තමයි කොරේස්වරන් මන්ත්‍රීතුමා කිව්වේ. දෙමළ ජාතික සන්ධානයේ විරෝධත්වයක් නැහැ. උතුරේ ඒ කල්මුණේ උතුරු ප්‍රදේශයේ දෙමළ ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයේ ඒ ප්‍රාදේශීය ඒ ප්‍රදේශයේ ජනතාව බලන්ගෙන මම විනාඩියක් නියෝජ කතා කිරීමක් කිරීමට මම ඔබතුමාගේ අවශ්‍ය
හරි දෙන්න කතා කරන්න
ගරු නියෝජ කතානායකතුමනි මේ සාද මර්දු ප්‍රශ්නේදී නගරහිර මුස්ලිම් දේශපාලන පක්ෂණ සියල්ලක්ම වැඩ ඉල්ලීමක් කරා සාද මර්දු වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලලා මම ඒක කරන්න දින දෙකකට කලින් ඒ ප්‍රදේශයේ ජනතාව කල්මුණේ ජනතාව විරෝධතාවයක් තිබ්බා ඒ කරානම් ඒ ප්‍රදේශයේ ජනතාවට අසාධාරණයක් සිදු වෙනවා කියලා. ඉන්පසුව මම දෙමළ සන්දානයේ මං කැඳෙව්වා අපේ විපක්ෂ නායකතුමා සාකච්ඡාවට පැමිණුවා. දැන් මේ ප්‍රශ්නෙට දිගු කාලින විසඳුමක් හොයන්න අපි දැන් කතා කරමින් පවතිනවා. ඒ නිසා මේක අපි දේශපාලන වේදිකාවක් කරානම් ගින්නට පිඳුරු දානවා වගේ තත්ත්වයක් උදා වෙන තත්ත්වයක් තමයි. ඒ නිසා මම තමුන්නාංශයෙන් ඉල්ලා හිටිනවා. වැරද්දක් වෙන්න ඇති. මම පොරොන්දුවක් දුන්නා තමයි. හැබැයි පොරොන්දුව අනුව මම ක්‍රියා කරේ සියලුම ජනතාවගේ මේ අභිවෘද්ධිය සහ ඉදිරි ගමන සලකාගෙන. ඒ නිසා ඔබතුමා මම පොරොන්දුවක් දුන්නා ඒ ප්‍රදේශයට නොඑක් දේශපාලඥයෝ ඇවිල්ලා පොරොන්දුවක් දුන්නා අගමැතිතුමා පොරොන්දුවක් දුන්නා. හැබැයි මුස්ලිම් සිංහල සෝරි මුස්ලිම් දෙමළ ජාතීන් දෙකටම සාධාරණ ඉෂ්ට වන විදියට අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්න දෙමළ සන්ධානයත් සහ මුස්ලිම් දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා පවත්වමින් පවතිනවා.
ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ අපි නෙමෙයි.
නෑ
ඒ ඒ පිදුරු දාලා ගින්න ඇවිලුවේ ඔබතුමාලා.
නෑ නෑ
එසා නිවන්න කියන එක තමයි මම මේ මතක් කරන්නේ.
ඔබතුමාගේ ප්‍රකාශයෙන් තවත් මේ පිදුරු දානවා තත්ත්වයක් උදා වෙන්න පුළුවන්.
පිදුරු අලුතෙන් දාන්න දෙයක් නෑ. දැන් පැට්‍රලුත් එක් කරලා තියෙන්නේ. ඒක වක්කරේ අගමැතිවරයා.
හැබැයි මම ඔබතුමාට මම එක පොරොන්දුවක්
දෙනවා. මම මේ කියන්නේ.
නෑ මම දුනවා මම
එක පොරොන්දුවක් දෙනවා. නිවන්න කියලා.
සියලුම දෙමළ සහ මුස්ලිම් ජාතීන් දෙකටම සාධාරණ ඉෂ්ට වන විසඳුමක් මම කල්මුණේ මහනගර සභාව සම්බන්ධයෙන් ගන්නවා කියන පොරොන්දු ආද දෙනවා ඔබතුමාට.
ඔබතුමාගේ පොරොන්දු ගැන ඉතින් විශ්වාසෙ බිඳවැටෙන්නේ තියෙන්නේ. ඔබතුමාගේ පොරොන්දු අවුරුදු දෙකක් තිස්සේ දැන් සත පහකට විශ්වාස නැහැ. ඒ නිසා විශ්වාස භංග දෙකක්ම ඇවිල්ලා තියෙන්නේ.
මන්තුතුමා ඔබතුමා එහෙම කියම ගමන් තමුන්නාන්සලා වගේ සුළු
මතදර
මන්තුතුමා ඔබතුමා වගේ සුළු විනාඩියක් ඔබතුමා වගේ සුළු මතදර පක්ෂයක් ආරක්ෂා කිරීමට පළාත්පලා පනතේ සහ පළාත් සභා පනතේදී හරි පළාත් සභා පනතේදී මම සියලුම දේශපාලන පක්ෂවලට ඔබතුමා වාඩි වෙන්න ඔබ මම විජිතරත් මන්තුතුමා මම සියලුම දේශපාලන පක්ෂවලට සාධාරණ ඉෂ්ට කරන්න මම කැපවී සිටියා. ඒ නිසා තමයි ඔබතුමාගේ නායකතුමා එතුමාගේ කතාවේදී
මගේ වෙලාව දෙන්න
ස්තුති කරේ ඔබ මංගත් ක්‍රියාමාර්ග
හරි 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 සුළු රයිට් හරි 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 ඔච්චර කේන්ති ගන්න එපා. දැන් වැරද්ද වෙලා ඉවරයි. දැන් වැරදි එකක් නෙමෙයි 10ක් 15ක් කරලා ඉවරයි. කේන්ති ගන්න ඕනේ නැහැ. ඒ නිසා පොරොන්දු ගැන විශ්වාසයක් නැහැ කියලා කිව්වේ. ඔබතුමා විශ්වාස කරන්න කියලා කිව්වනේ. ඔබතුමා විශ්වාස කරන්න බෑ. මොකද විශ්වාසයේ බිඳවට්ටලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සුළු මතවාදයක් නෙමෙයි. අපේ මතවාදය මහා මතවාදයක්. මතවාදය මහයි. මතවාදය ප්‍රබලයි. ඒ නිසා අපේ මතවාදය ශක්තිමත් මතවාදයක්. අපේ ප්‍රමාණය පොඩි වෙන්න පුළුවන් ඈ. සුළු මතවාදේ නෙමෙයි. මේක තමයි මහා මතවාදේ. සුළු මතවාදේ ඔබතුමන්ලගේ මතවාදේ. ඒ නිසා ඒ මතවාදේ ප්‍රශ්නේ නෙමෙයි. මේ ප්‍රශ්නය තව තවත් පිදුරු දහලා ගිනිය උලවන්නේ නැතුව වහාම විසඳන්න ඔබතුමාට තිබුණා මේ ප්‍රාදේශීය සභා ඡන්දෙට කලින් මේ ප්‍රශ්නේ විසඳන්න. දැන් ඔබතුමා කියන්නේ ඔක්කොම ගැසට් ගහලා ඡන්ද ප්‍රකාශ කරාට පස්සේ ඒක සයින්ද මරුදු ජනතාවට දැන් ඒ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා නැහැ. දැන් ඔබතුමා කොච්චර කිව්වත් සයින්ද මරුදු ජනතාවට ඒ සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. කල්මුණ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. තව අවුරුදු 4ක් තිස්සේ මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙනවා. දැන් ප්‍රාදේශීය ඡන්ද එනවා. මේ ඡන්ද ආවට පස්සේ කල්මුණේ නගර මහනගර සභාවේ ඡන්ද තියන්නේ. ඒක උඩ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා නැහැ. එතකොට තව කාලයක් මේක දිග්ගැස්සෙනවා. ඒ නිසා ඔබතුමා ඒ විශ්වාසය බිඳවැට්ටීම මැතිවරණයේ සම්බන්ධනුත් එලෙසම තියෙනවා. ඔබතුමාලා උත්සාහ කරා අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂත් එක්ක සාකච්ඡා කරා හොඳ මැතිවරණ ක්‍රමයක් ගේන්න අපිත් මැදිහත් වුණා. කොට්ටාසයට වග කියන කාන්තා නියෝජනය ඇති කරන සමානුපාත රකින මැතිවරණ ක්‍රමයක් ගෙනාවා. එක්කම කරලා ඔබතුමාලා යටින් ගේමක් ගැව්වා. ඇල්ලුවක් වෙන ගේම් එකක් මොකක්ද චන්දෙ කල් දාගන්න. දැන් ඔබතුමා දැන් ඉල්ලාස් කරගත්තා. ඉල්ලාස් කරගත්ත එකෙන්ම පැහැදිලි ඔප්පු වුණා ඒ නඩුව දාන්න ඔබතුමාලා මැදිහත් වුණා කියන එක. ඔබතුමාලා අර හරියටම වැඩේ තහවුරු කරගත්තා. කුරුමානමක් ඇල්ලුවා. ඒ කුරුමානම වැරදුනා. ඒ කුරුමානම වැරදුනා. මොකද අපි කිව්වා ඔය ගේම් වලින් මේක කරන්න බෑ කියලා. ඒ නිසා ඔබතුමාලා ඒකෙන් කරගත්තේ මොකද්ද? හොඳ පනතක් ගෙනල්ලා අන්තිමට නාගත්තා. ගොම නාගත්තා. ඉහගත්තා. ඔබතුමාවත් නැති කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත් නාගත්තා. ඒක තමයි උනේ. එනිසා ඒ වරද්දා ගැනීම ඒ චන්දකල් දාන්න නඩු දැමින් සිද්ධ වුණා. එනිසා ඔබතුමා ඒ විශ්වාසය පිටවැට්ටුවා. දැන් ඒ විශ්වාසය නැවත ගොඩනගන්න ඔබතුමා උත්සාහ දරන එක හොඳයි. අපි බලමු ජනාධිපතිතුමා ගැන අවසන්
කරනවා.
සිරිසේන ජනාධිපතිතුමා මේ ඔබතුමා නඩුවක් ගැන සඳහන් කරා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට නඩුවක් දැම්මේ නිදහස තියෙනවා. තමුන්නාන්සේලා නීතිය ගැන දන්නේ නැත්තම් හරිද? ඕනෑම කෙනෙක් නඩුවක් දාලා ඔබතුමා මේ ඉන්න වෙයි. ඔබතුමා මේ නඩුව සම්බන්ධයෙන් අපි කරා හෝ වෙන වෙන
මට අයිතියක් නැත්තේ මොකද? මට අයිතියක් තියෙනවා කතා කරන්න.
ඔය ඕඩර් ස්පීකර්
මට ජනාධිපති ගැන කතා කරන්න අයිතියක් නැත්තම් නීතිය නීතිය දන්නවා නම් වැරදි කැසට් එකක්
ගන්නවා. කාලය අවසන්.
නීතිය නොදන්න ජනාධිපති උපදේශක බැරිකම ඔප්පු කරා. බැරිකම විතරක් නෙමෙයි නොහැකි කමත් ඔප්පු කරා. බැරිකම විතරක් නම් කමක් නැහැ. සද්ද නැතුව හිටියනම් බැරිකම ඔප්පු වෙන්නේ නැහැ. ඒ නිසා
ගරු මොකද ඔබතුමාගේ පොයින්ට් එක?
Made allegation that I prepared a gazette which was faulty.
He didn't mention your name.
No, he mentioned my, he said I prepared a gazette which was faulty. Right? But I wish to state that my action was challenged in court and it was subsequently withdrawn.
Correct.
So there is no wrongdoing established on my part.
Yes.
And there is no judicial, he can have a view that the gazette is incorrect.
Correct.
But until and otherwise a court pronounces that there is a wrongdoing on my part,
that's very
he
clear.
Cannot take up the position that the gazette is wrong.
Court case has submitted by your advice. It has withdrawn by your advice. That is the problem. okay. Yeah, according to your advice.
Point of order.
Hondai.
No, he cannot establish an opinion with regard to a
case. No, that is not a point of order. ගරු ඇමතුමා දැන් මොන දඟලුවත් වැඩක් නැහැ. දැන් ඔබ දඟලුවත් වැඩක් නැහැ. තව දඟලන්න අර මහා බැංකුව බැඳුම් කරේ වගේ සුජීව සේනසිංහ නාගත්තා වගේ නාගන්නවා. ඔබතුමා මේ වැරදියට ගැසට් එක ගහලා
ගරු ගලපන්න
ජනාධිපති උපදේශකමයි.
ඕඩර් දැන් ඔබතුමායි කාලය අවසන්.
නීතිය අර ඉවර කරනවා. නීතිය දන්නේ නැහැ කියන එකයි දෙකම ඔප්පු කරා. චන්දකල් දාන්න ගිහිල්ලා කුරුමානම වරද්දගෙන වැඩෙත් වරද්දගත්තා. ඒ නිසා ඔබතුමාට නැවත ඒ විශ්වාසයක් නැහැ. විශ්වාසෙ බිඳවටුනා කියන එක සාධිකරමින් මා නතර වෙන බොහොම
ස්තුතියි. මොකද්ද ගලප්පති මහත්මයාගේ පොයින්ට් එක කියන්න බලන්න.
මට වෙලා තියෙන අර උගුඩුට ගෙහෙල්
හරි. ගරු චමින්ද විජේසිරි මහත්මයා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට ගෞරවනීය නිස්සූතිය පතනවා. 2018 අයවැය ඉදිරිපත් කළ කාර්ක සභා අවස්ථාවේ 15 වෙනි දිනය ඉතා වැදගත් අමාත්‍යංශ කීපයක් කතා කරන දවසේ අවස්ථාව ලබා දීම පිළිබඳව ගින්න නම් පත්තු වුණා. අතුමා කිව්වා වගේ පිදුරු දාන්න ඉස්සෙල්ලා ඔක්කොම දාලා පත්තු වුණා. දැමුත් ඒ වැඩේ සිද්ධ වුණා. නියෝජන කථානායකතුමනි, විශේෂයෙන්ම සුදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒ වගේම මට ඉතාමත්ම හයිය ශක්තිය වුණ පාර්ලිමේන්තු වැඩි හරියක්ම කතා කරන මගේ හිතවත් අපේ අමුතුමාගේ අමාත්‍යංශ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය ගැන පතන ස්වල්පයක් කතා කරන්න අවස්ථාවක් කරගන්නවා. කරුණ නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අපේ ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම හොඳ සහ වැදගත් යෝජනා රාශියක් ක්‍රියාත්මක කරා. හැබැයි සියලු දේවල් ඒ යෝජනා හුදෙක්ම අරගලවාදී යෝජනා නම් මං හිතනවා පසුගලේ මන්ත්‍රීවරයෙක් කැරේට ගරු ඇමතුමනි ඒවා සඵල කළ යුතු නැහැ. අරගලයන් එවැගේම විප්ලවයන් එවැගේම උසිගැන්වීම් තුළ සමාජය විවිධ ප්‍රතිකඩවන් වලට මේ රට යොමු කරපු යුගයන් අපිට මතකයි. එවන් යුගය නිර්මාණය කිරීම සඳහා කිසිසේත්ම මං හිතන්නේ නැහැ අපේ ගරු සුදේශ කටු ඇමතුමත් එවගේම අපේ රාජ්‍ය පරිපාලන ඇමතුමත් උත්සාහ දරයි කියලා. අද රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන දේශපාලනයට යටත් නොවි තමන්ගේ කාර්යභාරය තමන් ඉගෙනගත්ත නිදහස් අධ්‍යාපනය ලබාගත්තේ දැනුම මේ සමාජයේ ගත කරන්න පුළුවන් නිර්මාණශීලී වැඩපිළිවළක් මම හිතනවා මේ අමාත්‍යාංශයෙන් දෙක තුල කරලා තියෙනවා. ඒ ගරු ඇමතුමාලා දෙපළ විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරනවා අපි දන්නෝ දේශපාලන පාටපක්ෂ ભેදිකෙන් තොරව අද රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. විශේෂයෙන්ම මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ උදාහරණයට දුම්රිය ගත්තොත් මේ දුම්රිය ධාවනය වෙන්නේ රේල් පීරලක් උඩ. එහෙනම් ඕනෑම ආණ්ඩුවක් ධාවනය කරන්න නිසි මගකට ගෙනියන්න නිසි තැනට නිසි වේලාවට කලට වේලාවට යාණ්ඩු ප්‍රතිපක්ති සහ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් ශක්තිය තියෙන්නේ අපේ සුදේශ කටයුතු අමාත්‍යාංශෙත් ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් කියන කාරණේ ඉතාමත්ම අඩම්බරෙන් කියනවා වගේම ඒ කාර්යභාරය අද එදාට වඩා වෙනස්ව නිර්මාණශීලීව වැඩපිළිවෙලක් බුද්ධිය මෙහෙයවමින් කරන වැඩපිළිවෙලක් ඒ අමාත්‍යාංශයේ ඉන්න ලේකම්තුමා ඇතුළු සියලුම කාර්යමාණ්ඩල එකතු වෙලා කරනවායි කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම තමයි පළාත් පාලන අමාත්‍යාංශය. අපේ දේශපාලන වශයෙන් අපි කරන දේවල් ගමට පළාතට නිවැරදිව ගෙනියන්න පුළුවන් ආයතන. ඒ ආයතන වලින් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන. අපි දන්නවා මුත්තමා විශාල උත්සාහයක් යෙදුනා මේ මැතිවරණය ඉක්මන් කරන්න. ඊට වඩා දෙගුණෙන් තෙගුණෙන් අනිත් පක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළටත් සිද්ධ වුණා මේ මැතිවරණයේ ඉදිරිය යන වැඩපිළිවෙලක් හදන්න. පක්ෂ නායකයන්ගෙත් බැනුම් ඇහුවත්. හැබැයි සතුට වෙනවා අද විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයේ නියෝජිත මන්ත්‍රීවරයෙක් ඒ කාර්යභාරය හරියට ඉෂ්ටසිද්ධ කළාද පාර්ලිමේන්තුවේ පසුපෙළේ වාඩි වෙලා ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පළාත් පාලන ආයතනයේ ඉතා ඉක්මනින් සක්‍රියව අවශ්‍ය මැතිවරණය තියලා ඒ නියෝජිතයා පත් කර ගන්න පුළුවන් වැඩපිළිවෙල නිර්මාණය කරගන්න. හැබැයි අපේ ගරු ඇමතුමා දැන් හිතන්නේ විශේෂයෙන්ම අපේ පළාත්වල දොරවල්වල ගහලා තිබුණා. උතුමාට නමකුත් පට බැනුණා. බාලගිරි කියලා. ඉතින් දැන් ඉදිරියට මම හිතනවා ඇමතුමනි අපේ ප්‍රදේශවල ඒ අම්මලා තාත්තලා අඟුරු කෑල්ලේ ලියන එකක් නෑ දොරේ. සමහරවිට ඔබතුමාගේ පින්තූරේ යලවුවට පස්සේ තේරෙයි මේ බාලගිරි නෙමෙයි හෙටේ කියන කාරණේ සමහර වෙලාවට මතක් වෙයිද දන්නේ නෑ. කෙසේ වෙතත් ගරු ඇමතුම ඔබතුමා මේ වැඩපිළිවෙල නිර්මාණය කරන ඔබතුමාට යෝජනා කීපයක් තියෙනවා. අපි ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා ඉන්න කාලෙත් නගරා සභාවේ නගරාධිපතිවරයා ඉන්න කාලය තුලත් අපිට අවශ්‍ය පුංචි ආණ්ඩුව තුල ගොඩනගන්න තිබුණු වැඩපිළිවෙල අකර්මණ්‍ය වෙනවා මේ පනත් අනපනත් තුල. මේ පිළිබඳව ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. උදාහරණයක් ගත්තොත් අපි මේ පුංචි ආණ්ඩුව තුළ අපිටම ආවේණික විච්ඡ ආදායම් උත්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. අතුරු ව්‍යවස්ථා පනලා ඒවා සම්මත කරවන ඒ වැඩපිළිවෙල ආදායම් හදාගෙන මේ පුංචි ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. මධ්‍යම රජයේ පළාත් සභාවේ ඇඟිලි ගැහින් වලින් තොරව බලපෑම් වලින් තොරව කරන්න පුළුවන් විශාල කාර්යභාරයක් තියෙන ආයතන. ඒකට හොඳම දිස්වන උදාහරණය අපි දන්නවා 2011 පළාත් පාලන මැතිවරණය තුළ බණ්ඩාල මහනගර සභාව නිර්මාණය වුණේ කරයි මම හැමදාම කියනවා. ඒ නිර්මාණය වුණාට පස්සේ අපිට පළාත් සභාව සල්ලි දුන්නා. මධ්‍යම රජයේ දා අපිට දුන්නේ නැහැ. ඒ අපි එක්සත් ජාතික පක්ෂයේ මහනගර සභාවක් නිසා. නමුත් ගරු නමුත්තුමනි මට හයිය තිබුණා, මට ශක්තිය තිබුණා. ඒ ආදායම ඒක රාශී කරලා තමුන්නාසලා නොදුන්නට එදා ඒ ආණ්ඩුව නොදුන්නට ඒ ආයතනයට අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ ගත්තා විතරක් නෙමෙයි. ඒ ආයතනයෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය කරා. කසල කර්මනාකරණය පිළිබඳව පරිසර අමාත්‍යාංශයෙන් පවත්වන වාර්ෂික උත්සවයේ දැන් නම් ඒක තියෙන්නේ නැහැ. ඒක හරිත සම්මානය රන් සම්මානය කියන සම්මානය දුන්නේ. ඒ සියලු දේවල් ගත්තේ දිවයිනේ තිබුණු ප්‍රසිද්ධ හෝටල් එහෙම නැත්නම් සංචාරක ආයතන. හැබැයි මම 2012 වර්ෂයේ හෝ 13 වර්ෂයේදී මට හැකියාව ලැබුණා ඒ රන් සම්මානය හිටපු ජනාධිපතිතුමා අතින්ම ගන්න. මම මේ කාරණේ කියන්නේ මම කරපු නිසා නෙවෙයි. අපිට ඒ පළාත් පාලන ආයතන නියෝජිතයා පත් කරාන පස්සේ එහි වැඩ කරන වැඩපිළිවෙල නිර්මාණය වුණාට පස්සේ අපි දන්නවා දියුණුවිච්ච ලෝකේ රටවල් දියුණු වුණු ආකාරයට අපේ රට එතන පෙරලා ගෙනියන්න පුළුවන්. ඒ හැකියාව තියෙන සුවිශේෂී අවශ්‍යතාවය තියෙන ඒ වැඩපිළිවෙල කරන්න පුළුවන් හයිය තියෙන අමතිවරයෙක් හැටියට ඔබතුමාට ඒක කරන්නයි කියන යෝජනාව අපි කියන්නේ. සමහර පළාත් සභාවල අපි ගත්තම අපි හදන අතුරු ව්‍යවස්ථා සම්මත කළා අපිට එවන්නේ නැහැ. ඒ අතුරු ව්‍යවස්ථා සම්මත කළා එවුවට පස්සේ තමයි ගරමැතුණි අපිට ආදායම එකතු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. නමුත් මම දන්නවා ඔබ පළාත් සභාව ගත්තම විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ මහා විශාල වංශාකාරී ප්‍රෝඩාකාරී වැඩපිළිවෙලක්. හැබැයි පළාතට අවශ්‍ය කරන පළාතට ගැළපෙන
පලාතට උචිත කියන වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න උත්සාහ දරන්නේ නැහැ. ඊශා තමයි අපි නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ ඔබතුමාගෙන් වගේ කිතු මන්ත්‍රීවරු හැටියට පලාතේ ජනතාවගෙන් ඡන්දය අරගෙන ආපු මන්ත්‍රීවරයෙක් හැටියට ඒවා නිසිමඟ කර ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න කියලා. එහෙම නැත්නම් අපි කාගේවත් පෞද්ගලික පරිගණීම් වලට පෞද්ගලිකව අපේ තියෙන ඒ කටයුත්තක් පිරිමහ ගන්න කියන කටයුත්ත කවුරු හෝ හිතනවා නම් ඒසේ නෙමෙයි ගරු ඇමතුමනි. අපි විශ්වාස කරනවා ඔබතුමා තමන අවුරුද්දේ තුල විශාල මුදලක් ලබා දීලා තියෙනවා. පෞගේ අවුරුද්දේ නම් විශේෂයෙන් ඔබතුමා මැන්න ඔබතුමා ලක් කරලා බැලුවේ ඔබතුමාගේ පක්ෂේම කණ්ඩායම සඳහා මුදල් වෙන් කරන්න කියන කාර්යය. නමුත් අපි පසුබිලේ ඉඳලා ඔබතුමාත් එක්ක යෝජනා කරලා කතා කරාට පස්සේ අපිට යම් යම් අවස්ථාවලදී අපිට මුදල් ප්‍රතිපාදන ලැබුණා. ඒකද ඔබතුමාට මේ අවස්ථාවේ ගෞරවය පුද කරනවා. නමුත් මීට වඩා හොයලා බලලා කල යුතු දේ මොකක්ද කියන කාරණේ හොයන්න ගරු අමාත්‍යතුමනි. විශේෂයෙන්ම ඔබතුමාලා යන්ත්‍ර සූත්‍ර සියල්ල ලබා දීලා තියෙනවා. ඒ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න පුළුවන් අවශ්‍ය කාර්ය මණ්ඩල ලබා දීමේ වැඩ පිළිවෙලක්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් එක්ක කතා කරලා, ප්‍රදේශ අමාත්‍යාංශයත් එක්ක කතා කරලා, ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා මේ අත්‍යවශ්‍ය සේවා ටික ඉතා කඩමින් ලබා දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල කරන්න. අද දේශපාලන අතකොළු වෙලා පළාත් සභාවට අවශ්‍ය කරන ඒ නිලධාරීන් ලබාගෙන පළාතට වැඩ කරන්න තියෙන සල්ලි ටික තමයි කම්කරුවන් සදා යොදවලා
තියෙන්නේ.
අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, මම හිතනවා තවත් කාරණා රාශියක් කියන්න තිබුණාට අපිට මේ ඉතා එක්වෙනින් මොනියම ක්‍රමයකින් මේ ප්‍රතිසම් කරුව ඔබතුමාලාම යොදව ප්‍රතිසම් කරුව කියන කාරණේ තමයි කිව්වේ. ඔවුන් එක සාකච්ඡා කරලා මේ මෙතන ඉක්මනට තියන්න පිළිමද ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නියෝජනය බව මත ස්තුතියි.